தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ். அப்படி இரதம் கருணுடைய கதா கலா இது என்ன கதா கருணாது தர்ம தேசனாவாக அணுவது காமாதிக்கவேதிதப்பா காமநிரோதகாமினி பட்டிபதாவேதிதப்போதி ஸ்ரத்தா சம்பன்ன காரணிக பிங்குத்தனி, மே பிங்குவத் சிலு தினா தென்மை சூதானங் வென்னே அது புறப்புகோ தினே பிஹேவத் சமாதங் வெலா ஏ லோத்ரா புதிரஜானன் வகான்சே அப்பிக்கிரி அனுகம்பாவின் தேசனாக்கல சத்தர்மிம் விதக் சவனே கிராந்த ஹம தினாம போம் ஓமனாவின் சத்தாவ பெருட்டு கருகின மே அவஸ்தாவிதி மே தர்மே சிரவணிய கரன்னிட்டு போனே. அப்ப ஈயே சந்தியா பாகேதித் கதா கலா யம் கிசி கினே காமே தன்ஹாவ நெத்தி கரலா மவு குசுக்கட்ட நெவத்த நொப்பமினே நங் ஏ கொஹமது கேன காரணாவ அத அப்பி டிக்க கதா கரண்ட அதன்னே மே தேசனாவின் வென்னன்னட பலாபுரத்து என்னே அப்பி ஜீவித்தே சாரவசேன் ஹிதாகன இன்ன மம கியல மகே கியல ஹிதாகன இன்ன மே காம வஸ்தும் காமயங்கி சுபாவிய தேரும் கரகண்ட புலுவாம் விதிஹி தேசனாவாக. மே தேசனாவ புத்துரஜானன் வகான்சே தேசனா கரணவா மஜ்ஜ அங்குத்தர நிகாயே நிபேதிக பர்யாயக்கல சூத்திரயக் தியனவா. ஏ சூத்திரே கருணு ஹயக் தென்னனவா. ஏயின் எக கருணக் தமை மே காமய சம்பந்தவ தஹம் கருணு விவரணே கல்ல தென்னன பர்யாய. ஏகெதி புத்ரஜானன் வஹான்சே பிக்ஷு மகான்சலாட்ட தேசனா கரணுவா காமா பிக்கவே வேதிதப்பா காமானம் நிதான சம்பவோ வேதிதப்போ காமானம் வேமத்ததா வேதிதப்பா காம விபாக்கோ வேதிதப்போ காம நிரோதோ வேதிதப்போ காம நிரோத காமினி பட்டிபதா வேதிதப்போ. யம் கிசி கெனெக் காமயங்கிங் மிதினவனங் காமயங்கெங் வெங் வெண்ட பலாபுரத்து எனுவனங் இப்பந்து கெனா மென்னமே ஹயாக்காரே தத்தயுத்து முகத்து காமானம் பிக்க விவேதித்தம் காமே கியன்னே முகத்து கீழ தத்தயுத்து கேனோ. காமானம் நிதான சம்பவோ வேதித்தோ காமயங் அதிவென்னே கொஹமது கீழ தனகண்ட கீழ கேனோ. இட்டு பசே காமான வேமத்ததா வேதிதப்போ காமயங்கி நானத்து வினஸ்பவம் கத்து கில தனகண்டோனி. காமானம் விபாக்கோ வேதிதப்போ காமயங்கி விபாக்கே முகத்து கில தனகண்டோனி. இட்டு பசே காம நிரோதே முகத்து கில தனகண்டத்தோனி. காமே நிருத்தகரண நெத்திகரண பிரதிபதாவம் முகத்து கில தனகண்டோனி. மென்னமே தர்மதா ஹய தனகத்த கினாட்ட புலுவம் தக்ககத்த கெனாட்ட புலுவம் காமியங் வெங்கிலா காமே நிருத்த கரலா நவத்த மவுக்குசகட்ட நுட்டுமி நின்னட. இதையும் பிங்குத்துனி அப்பி பொப்டக் மே தர்மே சம்மர்சனே கரண்ட பெல ජීවිතාවර්ජනාවක් කරමු. පිමතුනි, මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාගූ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක්ම මේ තෙරක් නොපෙනෙන ගමනක එනවා. ඒකට හේතුව දෙහෙවින්ම මේ කාමය කියන එක පිරිසිදු නොදන්නා කම නිසා, කාම තණ්හාවෙන් කාම ස්නේහයෙන් යුක්ත වෙච්ච නිසා නැවත නැවත මේ මව් කුසට පැමිණෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල වගේ අපි යම් යම් අවස්ථාවල ධ්‍යාන අභිඥා ලබාගෙන කාමෙන් తాවකාලිකව මිදිලා ඕන තරම් ඉnte ඇති. නමුත් කාමය කියන ධර්මතාවය පිරිසිඳ නොදැක්ක නිසා, මනාව අවබෝධ නොකළ නිසා සම්පූර්ණයෙන්ම කාමයෙන් මිදෙන්න පුළුවන් කමක් අපිට ලැබුණේ නැහැ. ඉතින් මේ කාමයේ ස්වභාවය පිරිසිඳ දැකලා කාමෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලෙක. අපිත් මනුස්ස ජීවිතයක් ලැබුවාම ඒ කාමයේ පිරිසිඳ දකින්න සද්ධර්මයක් දේශනා කරලා තියෙන යුගයක. ඉතින් ඒ වටිනා අවස්ථාව අද අපිට ලැබිලා තියෙනවා. මේ කාමය, කාමයන්ගේ ස්වභාවය අවබෝධ කරගත්ත ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක්. ඒ කාමයන්ගෙන් නික්මීම සඳහා දේශනා කළ ධර්මයක් පවතින යුගයක්. ඒ ධර්මයේ තේරුම් කරගෙන ජීවිතයට ලං කරගන්න පුළුවන් විදිහ ආත්ම භාවයකට අපිට ලබාගෙන තියෙනවා. මේ වටිනා කාරණා ටික එක්රැස් වෙච්ච වෙලාවේදී අපේ මේ ජීවිතයේ තියෙන යම් යම් කාරණා දිහා නොබලා මේ ධර්මය අපේ సంతානෙ උපදවා ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම ධර්මයේ సంతානෙ අපි තුල උපදවා ගන්නට අපිට උපකාරයක් මේ ධර්මයේ පිළිබඳ ඇති අවබෝධය. ඒ නිසා සසර ගෙවා ගන්න ඕනේ කියන අදහසෙන් අපි හැම දිනම මේ ධහම ටිකක් සම්මර්ෂණය කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාභික්ක වේදිතබ්බා කියලා. කාමය කියන්නේ මොකද්ද කියලා දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචේමේ භික්කවේ කාම ගුණ. මහණෙනි, මේ කාම ගුණ පහක් තියෙනවා. මොකද්ද? චක්කු විඤ්ඤය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. පළවෙනි කාරණාව තමයි ඇසින් දතියුතු රූප තියෙනවා. මොකද්ද? ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ, කාමය ඇසුරු කළා වූ, කෙලෙසුන්ට හිත වූ, රජනීය කෙලෙස් රජ ඇතිවෙන්න හිත වූ රූප තියෙනවා. ඊට පස්සේ සෝත විඤ්ඤාය සද්දා, කනින් දතයුතු සද්ද තියෙනවා. ගාන විඤ්ඤාය ගන්ධා, නාසයෙන් දතයුතු ගන්ධය තියෙනවා. ජිවහා විඤ්ඤාය රස, දිවින් දතයුතු රස තියෙනවා. කාය විඤ්ඤාය පොට්ටබ්බ, කයෙන් දතයුතු පොට්ටබ්බය තියෙනවා. මෙන්න මේ දේවල් වලට කියනවා මොකද්ද? කාම ගුණ කියලා. එතකොට මෙතෙන්දි මෙහෙම කාරණාවක් වෙන්නනවා. නේතේ භික්ඛවේ කාම අපිච කාම ගුණාමේතං අරියස්ස විනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ කාම නෙමේ ආර්ය විනේ, මේකට කාම ගුණයි කියලා කියනවා. මෙන්න මෙතෙන්දි හොඳ කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ආර්ය විනේතයි මේව කාම ගුණ වෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ අපිට එහෙම කාම ගුණ නෙමෙයි. චක්කු විඤ්ඤාය රූප, සෝත විඤ්ඤාය ශබ්ද, ගාන විඤ්ඤාය ගන්ධ, ජීවා විඤ්ඤාය රස, කාය විඤ්ඤාය පොට්ටබ්බය කාම ගුණ. කිව්වේ කවුද? කාම ගුණ කියන්නේ කවුද? ආර්ය විනේ, ආර්ය ඥාන දර්ශයට අනුව. අපිට ඒව මොනවද? කාමය. ඒ නිසයි මේ කියන්නේ කාමෙන් යුක්ත කෙනාටයි. කාමයේ දෙකට බෙදනවා. මොකද්ද? වස්තුකාම, ක්ලේශකාම කියලා. වස්තුකාම කියලා කියන්නේ මොනවද? රූප. දැන් මේ කතා කරන්නේ අපේ මට්ටම, ලෝකේ කාම භූමියේ ඉන්න කෙනාගේ මට්ටම. අපිට කාම වස්තු වෙන්නේ මොනවද? ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. තාපයෙන් ගත්තාම දේවල්, දුරවල්, ඉඩකඩම්, හරකබාන, වතු පිටි, යාන වාහන, මිල මුදල් කියන මේවට කියන මොනවද? වස්තුකාම කියලා. ක්ලේශකාම කියලා කියන්නේ ඒ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් අරබය දුවාදරුව අරබය අපේ හිතේ යම් ඡන්ද රාගයක් ඇති වෙනවනම් යම් කැමැත්තක් ඇති වෙනවනම් තණ්හාවක් තියෙනවනම් මෙන්න මේකට කියනවා මොකද්ද ක්ලේශකාමය කියලා. අපි කියමු ඇහැ කියන එක වස්තුකාමය, ඇහැ අරබය ඇති කැමැත්ත ක්ලේශකාමය, රූපේ කියන එක වස්තුකාමය, ඒ අරබය ඇති තණ්හාව ක්ලේශේ ක්ලේශකාමය, කන ශබ්දය කියන එක වස්තුකාමය, ඒ අරබය ඇති ඇලීම නැත්තම් තණ්හාව කියන එක ක්ලේශකාමය. එතකොට මෙන්න මේ විදිහට වස්තුකාම ක්ලේශකාම කියලා අපිට හම්බ වෙන මේ ධර්මතා ටික ගත්තාම ක්ලේශකාමයේ කියන එක පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? වස්තුකාමයේ ඇසුරු කරගෙන. එතකොට යම් කිසි කෙනෙකුට වස්තුකාමයෙන් මිදලින්ට පුළුවන්. නමුත් ක්ලේශකාමයෙන් මිදුනේ නැත්තම් ඒ කාමයෙන් මිදුන කියන්නේ. ක්ලේශකාමයේ වස්තුකාමයේ තියෙන තැන අනිවාර්යයෙන්ම ක්ලේශකාමය තියෙනවාමයි. මඩ සහිත තැනක මඩ ගඳ තියෙනවද නැද්ද? තියෙනවා. මඩ තියෙද්දි මඩ ගඳ අයින් කරන්න පුළුවන්ද? නෑ. යම් තැනක මඩ නෑ නමුත් මඩ ගඳ තියෙන්න පුළුවන් නේද? මඩ තිබුණත් මඩ ගඳ තිබුණත් දෙකම කිලුටුමයි. මඩ වගේ දකින්ද මොකද්ද? වස්තුකාම. මඩ ගඳ වගේ ක්ලේශකාමයි. එතකොට මඩ තියෙද්දි කවදාවත් මඩ ගඳ අයින් කරන්න පුළුවන්ද? බෑ. වස්තුකාමයේ ඇසුරු කරද්දී ක්ලේශකාමයේ එතන ඉබේමයි තියෙන්නේ. වස්තුකාමයේ ඇසුරු කරමින් ක්ලේශකාමයෙන් මිදලා ඉන්න ක්‍රමයක් නැහැ. ඒ කාම නිය වූ වස්තුන් ඇසුරු කරන බවම ක්ලේශය වෙනවා. නමුත් කෙනෙකුට වස්තුකාමයෙන් මිදලා ක්ලේශකාමයේ තුල පවතින්න පුළුවන්. යම් කිසි කෙනෙක් ගිහි ගෙවල් වල ආදීනව දැකලා ආදීනව හිතලා සමහර විට පැවිදි ප්‍රෞර්ජා භූමියටපත් වෙලා හෝ යම් දුත සමාදානයකින් යුක්තව ඉතා ප්‍රාන්ත කැලේකට ගිහිල්ලා වාසය කරනවා නම් එයා ගෙවල් දුරවල් යාන වාහන මිල මුදල් ඉඩ කඩම් කියන මේවෙන් වෙන් වෙලා තියෙනවා. වස්තුන්ගෙන් වෙන් වෙලා තියෙනවා. නමුත් ඒව ආරම්භය පවතින මනස දුර වෙලා නැත්තම් ඒව පුන පුනා හිතෙන ගතිය තියෙනවා නම් ඒවට තියෙන සෙනෙහස ඇලීම කියන එක හිතේ පවතිනවා නම් මෙයා වස්තුකාමයෙන් මිදුනට ක්ලේශකාමයෙන් මිදිලා දැන් මඩ නැහැ. නමුත් මඩ ගඳ තියෙනවා වගේ. එතකොට යම් කිසි තැනක පිරිසිදුයි කියලා කියන්නේ මඩක් නැති වෙන්න ඕනේ, මඩ ගඳක් නැති වෙන්න ඕනේ නේද? එතකොට අපිට වතුරක් වුණත් බොනවන මඩ නැහැ. නමුත් මඩ ගඳ, පල් ගඳ තියෙනවා නම් ඒ වතුර බොන්න පුළුවන්ද? අමාරුයි නේද? එතකොට මඩ ගඳක් නැහැ, මඩක් නැතිනම් ඒ වතුර පිරිසිදුයි කියනවා අපි නේ. ඒ වගේ යම් සිතක් පිරිසිදුයි ප්‍රභාසුරය යන ගණයට යන්නේ එයාගේ හිතේ කාමයේ නැමැති මඩක් නැතිනම් ඒ මඩ ගඳක් නැතිනම් කාමයේ අරබයක් තියෙන ක්ලේශයක් නැත්නම් ඒ හිත තමයි ප්‍රභාසරයි කියලා කියන්නේ. දැන් ඔය ප්‍රථම ධ්‍යානය වගේ ධ්‍යාන මට්ටම් ගත්තාම හැම වෙලේම කාමයන්ගෙන් මිදිලා. ඒකයි ප්‍රථම ධ්‍යානය වගේ තන කඳුනන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා කියනකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කියලා කියනකොට විවිච්ඡේව කාමේහි කියලා කියන්නේ කොතෙන්ද? අන්න මඩට වස්තු කාමේහි විචේව අකුසලෙහි ධම්මෙහි කියලා කිවි මඩ ගන්දට කෙලෙසේට වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් මිදিলা තමයි ප්‍රථම ධ්‍යාන මට්ටම ලබන්නට වෙන්නේ. ඒ නිසා එතකොට අපි මෙතෙන්දී මේ කතා කළේ යම් කිසි කෙනෙකුට වස්තුකාමයෙන් මිදিলা ඉන්න පුළුවන්. නමුත් අපහසුයි බොහෝ දුරට ක්ලේශකාමයෙන් මිදෙන්න. ක්ලේශකාමේනුත් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් මිදෙන්නත් පුළුවන් කෙනෙකුට. නමුත් සමුච්ඡේද වශයෙන් මිදෙන්න බෑ. තදංග වශයෙන් කියලා කියන්නේ අවස්ථාවකට. සමහර විටක දැන් අපි බණ අහනකොට මේ අවස්ථාවේදී ගෙවල් දුරවල් ඉඩකඩන් දූ දරුවෝ ගැන අපි කයෙන් ඇසුරු කරන්නෙත් නෑ, හිතෙන් ඒව ඇසුරු කරන්නෙත් නෑ. තාවකාලිකව මේ මොහොතට විතරක් මිදිලා. ඒකට කියනවා තදංග විමුක්තිය කියලා. ඒ අවස්ථාවට විතරක් අපි කාමයෙන් මිදිලා ඉන්නවා. නමුත් මේ බණ ටික ආපහු ඉවර වෙනකොට අපේ මනස ආපහු පතිත වෙන්නේ අර කාමනීය ධර්මයන් කෙරෙහිමයි, ඒ මඩවල කෙරෙහිමයි. සමහර කෙනෙක් ලෞකික ධ්‍යාන ලබලා ප්‍රථම ධ්‍යානයේ ඉඳලා ඊට උඩ ධ්‍යාන ලබලා නිෂ්කම්බන වශයෙන් කාලයකට කෙලෙස් යටපත් කිරීම වශයෙන් ධ්‍යාන උපදවාගෙන ඉන්නවා. වස්තුකාමයෙන් මිදලා ක්ලේශකාමයේ යටපත් කරගෙන ඉන්නවා. ඒකේ උඩරෙම ඉන්න පුළුවන් කොච්චරද? කල්ප 84000ක් ඉන්න පුළුවන්. හැබැයි කල්ප 84000කින් පස්සේ හරි ආපහු මතු වෙනවා. එතකොට ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය. සමුච්ඡේද ඒ කියන්නේ ඉතුරු නොවන විදිහට සිඳුනේ නැති වුණොත් ආපහු ආපහු උපදිනවා, ආපහු ආපහු ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් කිසි ගහක් කැපුවත් ගහේ මුල දැඩිව හොඳට තියෙනවා නම් ඒ ගහ නැවත දලු දානවා වගේ ඒවන් තණ්හා අනුසය අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනා. මේ තණ්හා අනුසය නැති නොකොලොත් මේ දුක නැවත නැවත උපදිනවා කියලා. ඒ විදිහට දුක නැවත නැවත නොඋපදින්ට නම් මේ කාමයන්ගේ තියෙන කාමයේ ක්ලේශකාම වස්තුකාම කියන දෙකම අපිට සමුච්ඡේද වශයෙන් නැති වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් නිදෙන්න නොවනේ. ඒක ස්වභාවය තේරුම් කර ගත්තාම. එතකොට අපි බලා ගන්න ඕනේ ඉස්සර වෙලාම වස්තුකාම කිව්වේ දේවල් දුරවල් ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා අපිට හම්බ වෙන මේ දේවල් වස්තුකාම. තව පැත්තෙන් ගත්තාම නිෂ්පර්යායකින් ගත්තාම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කයට ගැටෙන පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතනේ රූප 10ම අපිට හම්බ වෙන්නේ කොහොමද? වස්තුකාමයේ හැටියට. ඒ ආරම්භය ඇති ක්ලේශයට කියනවා මොකද්ද? ක්ලේශකාමයේ කියලා. එතකොට මේ වස්තුකාම ක්ලේශකාම කියන ධර්මතා දෙක අපිට කාමයේ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ. අතිත්ත දීරා විනයන්ති චන්දන්ති කියලා. අපිට මේ කාමය කියන එක අද කාමයේ වෙච්ච දේ හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ පුරුෂයාගේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ, පුරුෂයාගේ මේ රාගය කියලා කියන්නේ කාමය කියලා කියන්නේ, මේ ලෝකයාගේ කාමය කියලා කියන්නේ මොකද? සංකප්ප රාගෝ, සංකල්පනාවයි රාගයයි දෙකළු පුරුෂයාගේ කාමය. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ, මේ චිත්‍ර ලෝකයේ තියෙන චිත්‍ර කාමය නෙමෙයිලු. අපිට ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, අද අපිට කාමයේ වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවා කාමයේ උනේ පුරුෂයාගේ කල්පනාව නිසායි, පුරුෂයාගේ ඒ පුද්ගලයාගේ රාගය නිසායි මේවා එයාට කාමයේ උනේ. නමුත් මේවා කාමෙ නෙමෙයි, මේවා ලෝකේ හුදු චිත්‍ර විතරයි. ලෝකේ පවතින යතහ ස්වභාවයේ විතරයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ, ආපහු පෙන්නනවා, සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයයි කාමේ. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ, මේ ලෝකේ චිත්‍ර එහිම තියෙනවා. ලෝකේ චිත්‍ර එහිම තියෙනවා. ලෝකේ චිත්‍රවල නෑ අපි උපදවාගෙන ඇසුරු කරන කාමය කියන එකක්. අතිත්ත දීරා විනයන්ති චන්දන්ති. නමුත් දීරයන් වහන්සේලා, පණ්ඩිතයන් වහන්සේලා මෙන්න මෙහි ඡන්දේ දුරු කරනවා. අපි මෙන්න මේ ටික පොඩ්ඩක් බලමු. දැන් අපි දැක්කා ක්ලේශ කාමය කියන එක අපිට ඇති උනේ වස්තු කාමය හම්බ වෙච්ච නිසානේ නේද? දේවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දූ දරුවෝ කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කාමනීය වස්තු අපිට හම්බ වුණ කාම වස්තු තිබුණ නිසා තණ්හාව ක්ලේශ කාමෙ පැවතුනේ. අපිට කාමයේ හැටියට හම්බ වෙන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නේතේ භික්ඛවේ කාමා අරියස්ස විනේ කාම ගුණ, මේවා ආර්ය විනී කාම ගුණයි කාම නෙමෙයි. ඔන්න ওই ටික හොඳට බලන්න ඕනේ. ආර්ය විනේටයි මේව කාම ගුණ කියලා කිව්වේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටයි මේව කාම ගුණ හැටියට පෙනෙන්නේ. අපිට ඒව කාමේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නය, අපිට කාමේ වෙන්නත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේව කාම ගුණ වෙන්නත් හේතුව මොකද්ද? මෙන්න මේ ස්වභාවයේ තේරුම් ගත්තාම අපිට කාමය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියනවා මේව කාම ගුණ. කාමය නෙමෙයි, කාමය ඇති කරගන්න හිතේශී දේවල්. ඉතින් තව තැනකින් කියනවා පුරුෂයාගේ සංකප්ප රාගය, කල්පනාවයි ඇලීමයි කාමය. මේව නිකන් චිත්‍ර විතරයි කියලා. ඇහැට පේන දේ සම්පූර්ණ කාමයේ වුණොත් රහතන් වහන්සේලට කාමයේ මිදලා ඉන්න පුළුවන් වෙයිද? බෑ. එහෙනම් රහතන් වහන්සේලා කාමයේ අසුරු කරනවා නම්, මේ ලෝකයක් කාමයේ අසුරු කරනවා නම් රහතන් වහන්සේලා කාමයෙන් මිදලා නෙකම්ම සුඛයක් විඳිනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එතකොට මෙතන තියෙන ධර්මතාවය අපි ටිකක් විමසලා බලන්න ඕනේ. එහෙනම් කොහොමද මේ කාමය අපිට හැදුනේ කියන එක? අපි කාමය කියන එක හදාගෙන කාම ලෝකය කියන එක උපදවාගෙනයි අපි පරිහරණය කරන්නේ. නමුත් අපි ඒක දන්නේ, අපි හිතන්නේ අපිට තණ්හාව ඇති වෙන්න තියෙන වස්තුන් තියෙන නිසායි අපි මේ කැමැත්තෙන් ඉන්නේ කියලායි. යම් වෙලාවක අපි අපේ කෙලෙස්ය නිසා දුක් විඳින්නේ කියන එක අපිට තේරෙනවා. මේ කාමය කියන එක හැදෙන හැටි, අපිට කාමයේ වෙච්ච හැටි ටිකක් තේරුම් කර ගන්න පුළුවන් වුණොත්. එතකොට කාමය කියන තැනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මොකද්ද? මේ චිත්‍ර කියලා කිව්වේ ඇහැට පෙනෙන මට්ටම, කනට ඇහෙන මට්ටම, මේවා කාම ගුණ කියලා. කොහොමද කාම ගුණය කාමයක් උනේ? සංකල්පයෙන් රාගයෙන් කියනවා. ඇහැට පේන දේට අනුව අපි හිතනකොට අපි හිතන විදිහේ දෙයක් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට අපි හිතන්නේ ලෝකේ යතහ ස්වභාවය දකින්න දැකපු මනසක නෙමෙයි අපි හිතන්නේ. අපේ මනස තුල කාම ලෝකේ නිර්මාණය වෙන විදිහටයි අපි හිතන්නේ. අපි ඊයේ රැත් මතක් කළා කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේන හරින් හැදුණු රූපයක් තියෙන තැනක අපිට නිමිත්තක් පහළ වෙනවා හිතට. ඒකට අපි මිනිස්සෙක් කියලා හිතුවාම අපි දැනගන්නේ කොහොමද? මේ තේන රූපේ මිනිස්සෙක් කියලා අපි දැනගන්නේ. එතකොට දැන් මිනිස්සයා උපදලා තියෙන්නේ කනබුන ආහාරයෙන්ද අපේ මනසින්ද? අපේ මනසින් නේද? ඒ වගේ මේ සතර මහා ධාතුව තියෙන තැනක අපේ හිතට පහළ වෙන නිමිති වලටයි අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියලා හිතන්නේ. එහෙම හිතුවාම අපිට අපේ මනසට සම්පූර්ණ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් වලින් යුක්ත වූ ලෝකයක් හම්බ වෙනවා. මේ කල්පනාව නිසා හෝ ඒ කියන්නේ තෙනෙන දෙයට අනුව අපි කල්පනා කළොත් ඔන්න කාමයේ උපදිනවා. තව පැත්තකින් ගත්තාම ඒක තමයි සංකප්පය. රාගය කියලා කියන්නේ තෙනෙන දෙයට කල්පනා කරන්න ඕනේ. තෙනෙන දෙයට අනුව හිත නැමිලා පවතින බවම ඉදිරියෙන් තියෙන දේ මෙහෙම බලනවා කියන්නකෝ. ඉතින් තමයි රාගය. තෙනෙන දේ ඇලිලා ඉන්නවා. සද්දයක් අහන බවම සද්ද රාගය. රූප බලන බවම රූප රාගය. ගඳ සුවඳ ආග්‍රහණය කරන බවම ගන්ධ රාගය. රස විඳින බවම රසය පිළිබඳ ඇති රාගය. කයට ස්පර්ශය අනුව හිත නැමී පවතින බවම පොට්ටබ්බ රාගය. මෙන්න මේ කාමේ නිර්මාණය වෙලා තියෙනවා. අපිට කාම වස්තු හැදිලා තියෙන්නේ අපි තව ඉස්සරහට ටිකක් බලමු. අපිට අද කාමය හැදිලා තියෙන්නේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දිවට ශරීරයට දැනෙන ඒ අරමුණු අරඹය හිතන බව සහ ඊට නැමී පවතින මනස නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි අද මෙච්චර අපි අද හිතාගෙන ඉන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කාමයි කියලා. බාහිරින් කාම වස්තු තියෙනවා කියලා. එහෙම තියෙන දේවටයි අපි තණ්හා කරන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව ලෝකේ චිත්‍ර මිසක කාමේ නෙමෙයි. ඇහැට, කනට, දිවට, නාසයට, ශරීරයට යම් අරමුණු ගැටෙනකොට, අරමුණු හම්බ වෙනකොට ඒ අරමුණු අරඹය අපේ මනසින් කරන කල්පනාව සහ අපේ මනසින් ඊට නැමී පවතින, ඇලිලා පවතින ස්වභාවය මතයි කාමයේ කියන එක නිර්මාණය වෙන්නේ, කාමයේ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඔන්න කාමයේ කියන එක දකින්න ඕන වස්තුකාම ක්ලේශකාම කියන ධර්මතා දෙකක්. වස්තුකාමයේ කියන එක නිර්මාණය වෙච්ච නිසා ක්ලේශකාමයේ හැදුනේ. ක්ලේශකාමයේ හැදෙන්න හේතු වෙච්ච වස්තුකාමයේ කියන එකද හැදුනේ කොහොමද? සංකල්පයෙන් අපේ රාගයෙන් කියන එක. සංකල්පේ රාගය කියනකොට අපි හිතන්නේ ක්ලේශකාමයේ කියලා නෑ. සංකප්ප රාග කියන දෙකෙන් වස්තුකාමයේ හැදිලා වස්තුකාමයටයි ඇති කෙලෙසියයි අපිට ක්ලේශකාම වෙන්නේ. කාමයේ නැති තැනක කෙලෙසිය පවතින්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා කාමයේ හදාගන්න වෙනෝනේ. කාමයේ තිබුණොත්නේ, කාමයේ කියන්නේ මොකද? කැමති වෙන දේවල්. කැමති වෙන දේවල් තියෙන්නකයි කැමති වෙන දේවල් හදාගන්නත් අපේ සංකල්පනාවයි රාගයයි උපකාරී වෙනවා. අපි ඒක තව ටිකක් යටට යනකොට වෙන්නේ කොහොමද, උනේ කොහොමද කියන එක බලමු. මේ කාම සමුදය, කාම නිරෝධය කියන තැනින් අපිට හම්බ වෙනවා කාමය හැදුනේ කොහොමද කියන කාරණාව. එතකොට දැනට දකින්ද ආර්ය විනී කාම ගුණයි කියලා කියන තැනක අපිට හම්බ වෙනවා කාමය. මෙන්න මේක තමයි කාමය. කාමය කියනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ වස්තුකාම ක්ලේශකාම කියන දෙක. ඒ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් දකින්ද ඇහැ රූප කන ශබ්ද වගේ දේවල් වස්තුකාමයේ, ඒ අරබේ ඇති තණ්හාව සිනේහය ක්ලේශකාමයේ. මෙන්න මේක තමයි මොකද්ද කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මේ කාමය ගැන තව මෙහෙමත් දකින්න ඕනේ. මට ටිකක් මතක මදි, නමුත් ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමය ගැන දකින්ද කියලා. මේ වස්තුකාමය, ක්ලේශකාමය නිකම්ම එකක් නෙමෙයි, මෙන්න මෙහෙම එකක් කියලා දකින්න ඕනේ. කොහොමද? අංගාරකාසූපමා කාම, කාමය කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා දකින්ද කියනවා බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ සැප කැමති, දුක අකමැති, දුක පිළිකුල් කරන යම් කිසි පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුරුෂයාගේ කැමැත්ත මොකද්ද? සැප කැමති, දුක අකමැති, දුක පිළිකුල් කරනවා, සැපයි ප්‍රාර්ථනා කරන්නේ. මෙන්න මෙහෙම පුරුෂයෙක් ඉන්නවා. විශාල ගිනි අඟුරු වලක් තියෙනවා, ගිනි දැල් නැහැ. නමුත් හාත්පස දිලිසෙන විශාල ගිනි අඟුරු වලක් තියෙනවා. බලවත් පුරුෂයෝ දෙන්නේ ඇවිල්ලා අර පුරුෂයාගේ අත් දෙකෙන් අල්ල ගන්නවා බාහුව දෙකෙන්. කොයි පුරුෂයාගේද? සැප කැමති, ජීවත්වුණු කැමති, දුක පිළිකුල් කරන පුරුෂයාගේ. අත් දෙකෙන් අල්ලගෙන මේ ගිනි අඟුරු වලට ඇදගෙන එනවා. අඩියක් අඩියක් ගානේ ගිනි ගිනි අඟුරු වලට දාන්න ඇදගෙන එන මේ පුරුෂයාව අඩියක් අඩියක් ගානේ ගිනි අඟුරු වලට කිට්ටු වෙනවා කියන්නේ තමන්ගේ බලාපොරොත්තුවම අතහැරෙනවා. මොකද්ද බලාපොරොත්තුව? සැප කැමති, ජීවත්වුණු කැමති, දුක අකමැති. ලැබෙන්නේ මොකද්ද මෙයාට? දුක ලැබෙනවා, සැපම නැති වෙනවා, ජීවත් වීමේ කැමැත්තම නොලැබෙනවා. එබඳු පුරුෂයෙකු ගෙනල්ලා ගිනි වලකට, ගිනි අඟුරු වලකට දැම්මොත් ඒ ගිනි අඟුරු වල නිසා හාත්පස තැවෙනවා නම්, දැවෙනවා නම්, මරණෝ මරණ සමග දුකටපත් වෙනවා නම්, ඒ හේතුෙන් මේ පුද්ගලයාගේ ප්‍රාර්ථනාවම කැමැත්තම අතහැරෙනවා නම් මේ කාමය කියන එක එබඳු විදිහකට දකින්න කියනවා. ආර්ය විනය කාම ගුණ වෙච්ච තැනක අපි කාමය නිර්මාණය කරගෙන ඉන්නවා. අද අපි හිතාගෙන ඉන්නේ මේ කාමය කියන එක, ඒ කියන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩම් කියලා මේ අපි සැප විඳිනවා, අපි මේ සතුට වෙනවා, අපිට කිහිටක් පිළිසරණක් ඇතුව ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඈ ගෙවල් දුරවල් යාන වාහන මේවා ගොඩක් අපි වටේ ලං කරගත්තාම අපිට සාමාන්‍ය කෙලෙසුන්ගෙන් ගැවිසීගත් අපේ මනසට හිතෙන්නේ අපි කිහිටක් ඇතුව ඉන්නවා, සරණක් ඇතුව ඉන්නවා, මේ දුකෙන් මිදෙන ක්‍රමයක ඉන්නවා කියලා. නෑ, අපි කවුරුවත් එහෙම වට කරගත්ත කියලාවත් වට කර නොගත්තත් කාමයේ තුල ඉන්න කෙනා පිහිටක් සරණක් ඇතුව ඉන්නවා හැම නෙමෙයි. ඒකට පෙන්වනවා අංගාරකාසූපමා කාම, කාමයේ ගිනි අඟුරු වලක් වගේ මේ ලෝක සත්‍යය සැප කැමති, ජීවත්වුණු කැමති, දුක පිළිකුල් කරනවා. එබඳු ලෝකයට දවසින් දවස සැප තමන් කිරීම අයින් වෙනවා නම්, දුක තමන් කිරේ ලං වෙනවා නම්, ජීවත් වීමේ බලාපොරොත්තු මොහොතින් මොහොත අතහැරවනවා නම්, ඒ ටික ඔක්කොම කරනවා කියනවා මේ කාමය. මේ කාමයෙන්, කාම රාගයෙන් මඩනාලද සිතින් යුක්ත කෙනා මෙලොවම කාම රාගය නිසා නොයෙක් දුක් දුම්නස් වලට පත් වෙනවා. සාංචාරික වශයෙන්ද සතර අපාය ආදී දුක් වලට පත් වෙන්න තියෙන අකුසල ධර්ම කෙරිලා ඒ අකුසල ධර්මයන්ට පත් වෙනවා, පත් කරනවා. සැප කැමති වුණාට දුකම ලබා දෙන ධර්මයක් නිසා කාමයේ දකින්න කියන මොකද්ද? අංගාරකාස උපමා කාම. ඊට පස්සේ අට්ටි සංකලික උපමා කාම, කාමය ඇට සැකිල්ලක් වගේ දකින්න කියනවා. මොකද්ද? මස් නැති ලේ තවරුණු ඇට කෑල්ලක්, සතෙක් මරණ තැනක ඇට කෑල්ලක් සුනකේකුට වගේ විසිකලොත් ඒ සතා මොකද කරන්නේ? ලේ තවරුණු මේ ඇට කෑල්ල ලෙව කනවා. ලෙව කෑවට බඩේ හැම පිරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇට කූර හපනවා. හපනකොට 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 මොකද වෙන්නේ? තමන්ගේ කට තුවාල වෙලා ඒ ඇට කෑලි ලේ ගෑ වෙනවා. තමන්ගේ කටේ තුවාල වෙලා ලේ රහ දැනෙනවා. ඒ සතා හිතනවා කියන්නේ මේ ඇට කූරේ තියෙන රහ තමයි ලේ රහ කියලා තව හපනවලු. දැන් අලි කටුකන්නේ. අලියා ඔය අnder කටු වගේ කටු જાති කණ්ඩ හරි කැමති, හරි ආසයි. ඇයි ඒ කටු කනකොට කටේ ඇනිලා ලේනකොට ඒ ලේත් එක්ක තව හපනවා. දැන් අලියා හිතන්නේ මේ අnder කටු වලින් තමයි මේ රහ එන්නේ කියලා. ඒ වගේ මේ ලෝකයාද පෙන්නනවා මේ කාමය නිසා බඩතිරුණු කෙනෙක් නැහැ, කුසතිරුණු කෙනෙක් නැහැ. ඇති වෙච්ච කෙනේ කාම සැපයෙන් සන්තර්පණය වෙච්ච පිරිච්ච කෙනෙක් ඉන්නවද බලන්න කවුරු නැහැ. එයා අර ලේරහ දැනෙන්න දැනෙන්න තවත් හපනවා වගේ. අපි හිතාගෙන ඉන්නවා දරු මල්ව ගෙවල් දරවල් මිල මුදල් ඔන්න මේවා එකතු කරනවා. එකතු කරනකොට මේවා එකතු කළානේ කියලා මනෝ සම්පස්යෙන් උපදින සැපයක් අපි විඳිනවා. ඒක මනෝ සම්පස්යෙන් උපදින සැපේ අපි හිතපු නිසා උපදින සැපයක්. අපි හිතනවා මේ වස්තුන් එකතු කරපු නිසා සැපේ එනවා කියලා. ආයෙත් එකතු කරනවා. ආයෙත් මම මෙහෙම මට රත්තරන් ගොඩක් තියෙනවනේ කියලා හිතනවා. හිතපු නිසා අපිට සෝමනස්සයක් එනවා. දැන් මේ හිතපු නිසා අපිට සැපයක් එන්නේ. අපි හිතන මේ එකතු කරපු නිසා මේ සැපේ එන්නේ. මට ධර්මවල ගෙවල් දරවල් තියෙනවනි කියලා අපි හිතනවා. මනෝමින් සිහි කරන සිහි කරපු නිසා ඒ මනෝ ස්පර්ශය නිසා අපිට යම් සොම්නසක් එනවා. අපි හිතන මේක එකතු කරපු නිසායි ආයෙත් එකතු කරනවා. එහෙම කරන්නේ නැද්ද අපි? අර සතා ටිකක් හපනකොට කටේ ඇනෙනවා, හතු ලේනවා. ඒ තමන්ගෙම ලේ රහ තමන්ගෙම ලේ රහ තමන්ට දැනෙනවා. හිතන්නේ යා කොහොමද? එයාගේ සංඥා වෙන්නේ කොහොමද? බාහිර කටු වලින් තමයි මේ රහ එන්නේ. ඒ වගේ ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් එකතු කරනවා. මට දැන් මෙහෙම දේවල් තියෙනවනේ කියලා හිතින් සිහි කරනවා. හිතින් සිහි කරපු නිසා සෝමනස්සයක් එනවා. දැන් දැරිලා හිතින් සිහි නොකළොත් ඕගලන්ට මේක කොච්චර කොට ගෙවුවත් සපක් එනවද? නෑ. හිතින් සිහි කරපු නිසා චිත්ත ස්පර්ශ නිසා සපක් එනවා. ආයෙත් හිතන මොකෙන් දෙන්නේ? මේවා එකතු කරපු නිසා කියලා ආයෙත් එකතු කරනවා. ඊට පස්සේ බාහිර වස්තුන් කයට ගැටීම නිසා කාය ස්පර්ශ නිසා සැපක් එනවා. ආපහු හිතන මොකද්ද? මේ සැපේ එන්නේ බාහිර වස්තුන් නිසා කියලා ආයෙත් එකට අත දානවා. අර මම කියන්නේ ඉස්සරහ පිගානක අපිට හොඳට ලස්සන අයිසිං කරලා හොඳ කේක් කෑල්ලක් තියෙනවා. දැන් කෑල්ලක් කඩලා කනවා. කටේදී කෙලත් එක්ක මිශ්‍ර වෙලා වමන ගොඩක් වෙලා හපනවා. හපනකොට වමනේ ටික හැපීම නිසා සැපයක් එනවා. ආයෙත් එන්නේ මොකද්ද? මේ කේක් කෑල්ල නිසා සැපේ ආයෙත් අත දානවා. දැන් මේ සැපේ ආවේ කේක් කෑල්ලෙන් ඉඳද? නෑ, මොකක් ඉඳද? වමන ගොඩ නිසා. දැන් බැරි වෙලා ඕගොල්ලෝ හරි රහයි කියලා විඳින ඒ කටේ තියෙන ටික අතට ගන්නකො අර පිඟාන තියෙන ටිකවත් කයිද? කකා ඉන්න කෙනෙක් ළඟම ඉන්න කෙනෙක් කටේ තියෙන ටික බිමට දැම්මොත් වමන දැම්මොත් පලාති ඉන්නවද? ඔන්න ඔහොම තැනකින් දැන් සැප විඳින අලියා කටේ කටු වෙන්න දැන් දුක් මේ ලේ රහ එන්නේ උගෙම ස්පර්ශයෙන්. නමුත් එයාගේ සංඥාව යන කොහෙද? කාටු ටිකට. ඒ වගේ දැන් කේක් කෑල්ල හපනකොට තමයි එන්නේ මොකද්ද? රසය. නමුත් අපේ සංඥාව යන්නේ මොකේද? පිඟානේ තියෙන එකට. දැන් කේක් කෑල්ලෙන්ද මේ රස විඳින වමනේ ටිකෙන්ද? කටේ. වමනේ ටිකෙන් රස විඳ විඳ කේක් කෑල්ල කියලා හිතනවා. අර අලිය කරපු දෙයම නෙමෙයිද කරන්නේ? අර ඇට කූර ලෙව කව බල්ල කරපු දෙයම නෙමෙයිද කරන්නේ? මුළු කාමයේ මොල් වගේ නෙමෙයිද? දැන් ප්‍රියමනාප ලස්සන කෙනෙක් හෝ දෙයක් හෝ අල්ලනවා කියන්නකෝ. කාය ස්පර්ශය නිසා පොට්ටබ්බේ නිසා අපිට බාහිර අරමුණු කායට ගැටීම නිසා කාය ස්පර්ශ නිසා සැපක් විඳිනවා. අපි අරමුණු කරන්නේ මේ ඇහැට පේන දේ තමයි හැපෙන්නේ කියලා. වෙන්නේ වෙන එකක් හිතාගන්න වෙන එකක්. දැන් දිවට ගැටෙන්නේ වෙන එකක්, පේන කේක් කියලා වෙන එකක්. නමුත් හිතාගන්න වෙන එකක් නේ අපි. ඒ වගේ. ඔන්න ඔය වගේ අර්ථයෙන් මේ කාමය කියන එක කිසිම වෙලාවක කුසගින්න හැදුණු සුනකේ ඇට කූරක් ලෙව කෑවා කියලා කවදාවත් බඩ පිරෙන්නේ නැහැ කියනවා. ඒ වගේ කාම පිපාසයෙන් යුක්ත කෙනාට ඇතිතරම් රූප පෙන්වන්න පිරෙන දවසක් නැහැ. ඇතිතරම් ශබ්ද අහන්න පිරෙන දවසක් නැහැ. පුළුවන් තරම් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පිරුණු දවසක් නැහැ, පිරෙන දවසක් නැහැ. රස විඳින්න එක එක විදිහට හිත කියන විදිහ රස කෑම හදලා කන්න ඇති දැන්නේ. ඇති වෙලද? පිරුණු නැහැ. කයට හිත කියන විදිහ කාය ස්පර්ශ දෙන්න පිරුණු දවසක් නැහැ, පිරෙන දවසක් නැහැ. එතකොට ඒ නිසා අට්ඨ සංකල්පමා කාම, කාමය කියන්නේ කවදාවත්ම තෘප්තියකටපත් වෙන්න බැරිපත් කරවන්නේ නැති දෙයක්. ඒක මේකේ ආදීනවයක් නෙමෙයිද? ඒක මේකේ වෙහෙසක් නෙමෙයිද? පුරවන්න බැරි දෙයක් පුරවන්න කියලා හදන මේ ගතියම කාමය කියන එක මෙන්න මෙබඳු ආදීනවයකින් යුක්තයි කියලා දකින්න ඕගොල්ලෝ. ඔය වස්තුකාම කේශකාම කියලා නිකන් දකින්න එපා. අපි අද විඳින කාමය දකින්න මොකද්ද? අට්ටි සංකල්කුමා කාම. කාමය කියන එක ඇට සැකිල්ලක් වගේ. මාංශ පේශි උපමා කාම. කාමය කියන එක මස් යදල්ලක් වගේ කියනවා. මස් කුට්ටියක් අරගෙන මස් කපන තැනක මිනිස්සේ මස් ටිකක් කපලා පැත්තකින් තියලා එනකොට උගුස්සෙක් ඇවිල්ලා මස් කැටිය දහගෙන යනවා. දැන් මස් කැටිය කටේ තියෙනකොට මොකද කරන්නේ? අනිත් උගුස්ස ඔක්කොම කොටනවා කියනවා. ඒ උගුස්සට මස් කැටිය තියෙන තාක්ම දෙරෙන්න බෑ. දෙරියලා ඌ අතහැරිය අතහරිනවා ඒක. එතකොට තව එකෙක් ගත්තොත් ගත්තේ කාට කොටනවා? මේ කාමයේ කියන එක දකින්න කියන මාංශ තේසි උපමාවේ කාමයේ කියන කෙනා කාමයේ ගත්ත කෙනා හරියට කාමයේ අල්ලගත්ත කෙනා මොකද වෙන්නේ? අපි කියමු ඔන්න ඉඩකඩන් ලොකු විශාල වත්තක් තියෙනවා. ඒක ගත්තා. දැන් ඒ වත්ත නිසා මේකේ හරියට වැඩ කරන්නේ නැහැ, හරි පළදාවක් නැහැ, නුයේ දේවල් ගැන දුක් දුම්නස් ඔන්න යව පන්නගෙන එනවා. ඈ ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංපයෝග දුක්, නුයේ දේවල් ඈ දැරිවල අයියෝ මේක කරදරයි කියලා කාට හරි විකුණලා දැම්මු. දැන් එයා නිදහස් වෙනවා. අර දුක් ටික ඔක්කොම එයා පන්නගෙන එනවා. ඒක කාට හරි විකුණලා දැම්මු. දැන් ඒ දුක් ටික එයා මිදෙන අනිත් කෙනාම වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වත්ත නිසා මෙලෝ විතරක් නෙමෙයි පරලෝ වශයෙන්ද කෙරෙන අකුසල කර්ම, සීවිති හරියට වැඩ කරන්නේ නැහැ, බයින්ද වෙනවා, නිඳා කරන්න වෙනවා, අපහාස කරන්න වෙනවා, නැතිනම් ඒක රහතුකම් කරන කෙනාට ලෝකේ ඉතින් ඔක්කොම මෛත්‍රීම කරන්න බෑනේ. පුළුවන් ධහමක් තියෙන කෙනා නම් ලෝකේ කාමී යුක්තක නැහැම කරන්නේ. ඒකට එකට එක කරන්න හදන ඔන්න ඒකෙන් සම්ප්‍රායක වශයෙන් අකුසල මෙලෝ වශයෙන් උපක්‍රම කරන්න වෙනවා. ඉතින් ඒ මස් කෑල්ල අතන හර තිබුණොත් මොකද වෙන්නේ? මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳින්න තියෙන හේතු ටික එයා අනුවම ලෝබඳිනවා. බැරි වෙලා එයා ඒක අතහැරියොත් විකුණලා දැම්ම කෙනෙක් වෙන කෙනෙක් ගත්තොත් දැන් මොකද වෙන්නේ? ගත්ත කෙනාට මෙලෝ පරලෝ වශයෙන් දෙකෙන්ම දුක් විඳින්න තියෙන හේතු ටික එයාව පන්නගෙන එනවා. ඒ වගේමයි අපි දූ දරුවෝ කියලා හිතාගෙන ඉන්න තැනත්, ගෙවල් දරුවෝ කියලා හිතාගෙන ඉන්න එක, මමයි කියලා හිතාගෙන ඉන්න තැන, මේ ඔක්කොගෙම එහෙමයි. යම් 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 මට්ටම් වල මෙලෝ පරලෝ වශයෙන් දුක් විපාක තියෙනවා. ඒ දේ අපහැරියාම ඒක තව කෙනෙක් ගත්තොත් එයාව පන්නගෙන එනවා ඒ දුක කියන එක. එතකොට මෙන්න නිබඳු වර්ථයෙන් දකින්න කියනවා කාමය කියන එක මොකද්ද? මොකක්ද වේද? ඈ මාස්ටර්දලක් මාංශ තේසි උපමාර්ථයෙන් දකින්න කියනවා. ඊට පස්සේ චිනුක් උපමා කාම. කාමය කියන්නේ තන සුලක් වගේ කියනවා. ඊට පස්සේ රෑ කරවලේ යම් කිසි කෙනෙකුට යන්න බැරි වුණාම එයා මොකද කරන්නේ? මොකද පන්දමට කියන්නේ හුලුවත්තක් පත්තු කරගෙන යන්නේ. හුලුවත්තක් පත්තු කරගෙන යනවා. දැන් ඒක ඇවිල්ලා 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 එනවා. නමුත් කෙරෝලට යනකම් අන්තිම මොහොතේ හරි හුලුවත්ත අතහැරිය නැත්තම් මොකද වෙන්නේ? ඒකාන්තයෙන් පිච්චෙනවා. මේ කාමයේ කෙනෙකු හුලුවත්තක් වගේ ජීවිතයේ අන්තිම මොහොතේ හරි මේක අතහැරිය නැත්තම් පිච්චිලා මැරෙනවා, මජරා මරණ දුකටපත් වෙනවාමයි කියනවා. ඈ හුලුවත්තේ මුලින් හරි මැදින් හරි කෙරවලකින් හරි ඒක ඇවිලෙන කාලෙදි අතහැරියේ බේරෙන්න පුළුවන්. නමුත් ඒ හුලුවත් අත නොහැර හිටියොත් මොකද වෙන්නේ? ඇවිලිච්ච හුලුවත් අත නොහැර හිටියොත් ඒකෙන් පිච්චිලා දුකටපත් වෙන්න වෙනවාමයි. කාමය කියන එකත් වෙනවා. ඒකයි කාමය මුලින් හරි තරුණ කාලේ හරි මධ්‍යම කාලේ හරි අන්තිම කාලේ හරි මේක අත නොහැරියොත් ඒකාන්තයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොම්නස උපායාස කියන 11 ගින්නකින් දැවිලා පිච්චෙන්න වෙනවාමයි. ඊට පස්සේ දකින්න කියනවා කාමය රුක්කපල උපමා කාමා. කාමය කියන එක මොකද්ද? ජෙඩි පිරුණු ගහක් වගේ දකින්න කියනවා. අඹ ගහක් හරි පේර ගහක් හරි මොනවාරි ගහක් තිබුණොත් රුක්කපල උපමා කාමා. ගෙඩි පිරුණු ගහකට මොකද වෙන්නේ? ගෙඩි කඩන්න පොලු ගහනවා, ගල් ගහනවා. මේ ගෙඩි නැති ගහකට වෙන්නේ නැහැ කිසිම හිරිහැරයක්. ඒ නොවන හිරිහැර ටික ඔක්කොම වෙනවා මොකටද? ගෙඩි තියෙන ගස්වලට. එතකොට ගෙඩි නැති ගහකට පොලු පාරවල්, කඩු පාරවල් අතු කපනවා, මේ ඉති කපනවා, පොලු වලින් ගහනවා, ගල් වලින් ගහනවා කියන එකක් වෙනවද? ගෙඩි තියෙන ගහ තමයි වෙන්නේ. ඒ වගේ කාමයේ අසුරු කරන කෙනාටම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසෙන් ලැබෙන කර්ම රැස් වෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසලින් හිස් නෑ කියනවා. හරියට රුක්කපල උපමාවෙන් දකින්ද කියනවා. මොකද්ද කාමය කියන්නේ? ඊට පස්සේ වෙනවා අසිසුනෝ උපමා කාම. කාපේ කාමය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. සත්‍යසුලූපමා කාම. ඔකට පෙන්නනවා දැන් දෙපැත්ත කැපෙන පිහියක ඔය කිරි මීපැණි වගේ දෙයක් ගාලා ලෙව කන්න කියනවා කැපෙන පැත්තේ. දැන් ගාලා ලෙව කෑවහම එතකොට මොකද වෙන්නේ? මීපැණි චූට්ට ගෑවිච්ච නිසා චූටි රහක් දැනෙනවා. නමුත් ඒකම දිවේ පලාතක් කැපලා යනවා. එතකොට ඇති වෙන වේදනාව ආස්වාදයේම ටිකයි ආදීනවම ගොඩයි. මේ කාමය නිසා ලැබෙන ආස්වාදයේම ටිකයි ආදීනවේ. මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සතර තෙරක් නැති ජරා මරණ දුක ඔක්කොම ගැඹිලා තියෙනවා මේ කාමය කියන තැන. එහෙනම් මේ කාමා භික්ඛවේ වේදිතබ්බා කියනකොට නිකම්ම වස්තුකාමී ක්ලේශකාමී දකින්න එපා. අපි බොහෝම ආදරෙන්, අපි බොහොම කැමැත්තෙන්, අපි බොහොම මනාපකමින් ඇසුරු කරන කාමය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා දකින්න. මොනවා හරි දෙයක් දැනගෙන ඉතින් අපි ඒකේ ආදීන මොන්නේ යමක් කරනකොට ඒක විස්තර ටික තියෙන්න බෑ නේද? එහෙනම් කාමයේ ඇලෙන්න කමන්නේ. හැබැයි අපි ඇලෙන කාමෙ මෙන්න මෙහෙම එකක් කියලා දැනගෙන ඉන්න. මේ ටිකේ අපි ඇලෙනවා නම් මෙන්න මේ ටික දායාද වශයෙන් අපිට ලැබෙනවා කියන එක තේරුම් ගන්න. නේ කාමය කියන එක තව තියෙනව ගොඩක් මට මතක නැහැ. නේ එතකොට ඇට සැකිල්ලක් වගේ, පල ඇති රුකක් වගේ, මස් වැදල්ලක් වගේ, තන සුළඟක් වගේ, හුළුවත්තක් වගේ, ඇස කෑල්ලක් වගේ, කිනි අඟුරු වලක් වගේ, දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ කියල මේ වගේ උපමා වලින් දකින්ද මෙන්න මේකයි කාමය කියලා කියන්නේ. කාමයෙන් යුක්ත කෙනා අර කියපු තැන්වල උපමා වලින් පෙන්නන ආදීනව පෙන්නන ගැහැටක් තියෙනවා නම් කාමයේ විඳින කෙනාට, කාමයේ වළඳන කෙනාට මේ ඔක්කොම ටික විඳින්න වෙනවා, වළඳන්න වෙනවා කියන එකත් මතක තියාගන්න. එහෙම තියාගෙන ආයේ කිසිම වෙලාවක ඒකෙන් බේරෙන්න පුළුවන් කමක් එහෙම නැහැ. මෙන්න මේ විදිහට දතේතුයි කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට, කාමයේ දතේතුයි කියනකොට වස්තුකාමයේ කියන එක දකින්ද ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ මේවා, ක්ලේශකාමයේ කියනකොට දකින්ද ආරම්භයක් තියෙන චන්දරාගය. මේ කාමයේ මේකයි කාමය. ඒ කාමයේ ස්වභාවය තමයි මොකද්ද? මෙන්න මේ බඳුයි. මේ කාමය තන සුලඟක් වගේ, ඇට සැකිල්ලක් වගේ කියලා මෙන්න මේ විස්තර ටිකක් දැනගන්න. ඔන්න කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට අපිට තේරෙන්න තව විස්තර තියෙනවා. මම පොහසත් නැහැවා කියන්නේ මෙන්න මේ පමණින්වත් ටිකක් දැනගන්න ඕනේ. අපි විඳින, අපි හිතාගෙන ඉන්න අපි සැපයි කියලා හිතන කාමයේ ස්වභාවය උනෝකටයි අපිට කාමයේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අපි කාමයේ කියන තැනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය විනය නම් ඔකට කාමයේ කියන්නේ ඔය කාමයේ සංකල්පයෙන් රාගෙන් හදාගෙන තියෙන්නේ කියලා. අපි බලමු ඒකට ඒක කොහොමද කියන එක ඊගාව කාරණාව. කාමා වික වේදිතබ්බා කියලා ওই ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බ. කාමයෙන්ගේ ඇතිවීම දතේතු. උන්න කාමයේ ඇති වෙන හැටි පෙන්නවා. මොකද්ද කාමයේ කොහොමද කාම ඇති වෙන්නේ? පස්ස සමුදයෝ කාම සමුදයෝ. ස්පර්ශය නිසා කාමයේ ඇති වෙනවා. කොහොමද ස්පර්ශය වෙන්නේ? ඇහැ නොබින්දුනා ඇහත් හොඳට තියෙනවා. ඇස් හමුවට රූපත් එනවා. ඊට අනුරූපව මෙනෙහි කිරීමක් නොවේ නම් ඊට අනුරූපව විඥාන භාගය පිටින්න්නේ නැහැ. එහෙම උනොත් ස්පර්ශය නැහැ. ඇහත් බින්දලා තියෙන හොඳට තියෙනවා. රූපයක් ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කිරීමකුත් වේ නම් ඔන්න ඊට අනුරූපව විඥාන භාගයගේ පහළ වීම වෙනවා. එතකොට ස්පර්ශය කියන්නේ. ඔන්න හොඳට බලන්න මේ සිද්ධිය ස්පර්ශය නිසා කාමයේ ඇති වෙන්නේ. ස්පර්ශය කියන්නේ කොහොමද? ඇහැට රූප ගැටුණු පමණකින්ම හිත උපදින්නේ නැහැ. ඇහත් තියෙනවා රූපයක් තියෙනවා. ඒ රූපයට අනුව අපි හිතුවෝ. ඒ රූපයට අනුව හිත මෙහෙයවෝ. ඒ රූපයට අනුව නැමී පවතින මනසක් තිබුණොත් ඊට අනුව ඒ විඥානයගේ පහළ වීම වෙනවා. මොකද චක්කු විඥානය පහළ වෙනවා. තින්න සංගති පස්සු. ඔන්න ඒ තුන් දෙනාගේ ස්පර්ශය ඔන්න කාමයේ උපන්නා. ඔන්න වස්තුකාමයේ දැන් හැදිලා. අන්නේ වස්තුකාමයේ කියනකොට දකින්න මේ චක්කු සම්පස්ස අවස්ථාව දකින්න වස්තුකාමයේ. ඊට පස්සේ චිත්ත වීදි අහලා තියෙනවා නම් ඒ සිතේම ජවම් මට්ටමට යනකොට දකින්න ක්ලේශකාමයේ. අද අපිට වස්තුකාමයේ ක්ලේශකාමෙන් තොරව යමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ක්ලේශකාමයේ තියෙන වස්තුකාමයේ මුල් කරගෙන හැබැයි වස්තුකාමයේ දදාගත්තේ අපි. මොකද ඇයි? ඇහැ තිබුණා. රූපය සමුවට ආවා. ඊට අනුව අපි මෙනෙහි කළ නිසා නේද සංකප්පෝ කාම රාගෝ කාම ඒ තේන දෙයට අනුව නැමී පැවතුණු නිසා නේද අපිට ඊට අනුරූප වූ විඥානෙ පිහිටියේ. තේරෙනද කියන්නේ? ඇහත් තිබුණා රූපයක් තිබුණා ඊට අනුරූපව මෙනෙහි නොකළ ඕගොල්ලෝ වෙන්නේ. එතකොට හොඳට බලන්න කාමය කියන එක හදාගන්න හැටි ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒ රූපයට අනුව මෙනෙහි කිරීමකුත් කරන්න ඕනේ. මෙනෙහි අපි ඒක දන්නේ හිත වේගවත් එච්චරට අපි වැරද්ද පුරුදු කරලා. අ මෙහෙම බලනකොටම පේන දෙයට අනුව අපි හිතන නිසායි දැන් මේ හිතන බව ඉබේම වෙන තරමට ක්‍රියාත්මක නිසායි අපිට මේ තග්ගල් චක්කු විඥානේ පිහිටන්නේ. චක්කු විඥානේ කියන්නේ පේන දෙයට අනුව අපේ හිත පිහිටන විදියටයි අපි ඇදිරෙන්නේ. ඔන්න ඔහොමයි කාමයේ ඉපදීම. එතකොට යම් වෙලාවක ඇස් නොබින්දුන ඇහැ හොඳට තියෙනවා රූපේ තියෙනවා ඊට අනුව මෙනෙහි කළොත් ඔන්න විඥානේ පිටන ස්පර්ශ. ඔන්න කාමයේ උපන්න. කන තියෙනවා ශබ්දේ තියෙනවා ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? සෝත විඥානේ උපදිනොත් තින්න සංගති පස්ස. ඔන්න කාමයේ උපන්න. නාසයේ තියෙනවා ගන්ධයේ තියෙනවා ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? ගාන ස්පර්ශය. අන්න කාමයේ උපන්නා. දිව තියෙනවා රස තියෙනවා ඊට අනුරූපව මෙනෙහි කරනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන ටික දකින්න සංකප්ප රාග කියන එක. රාග කියනකොට මෙතන චෛත්‍යයක් වශයෙන් දකින්න එපා. ඒ අරම අජ්ජෝසාය චිත්තති දැසගෙන පවතින නැමිල පවතින නැඹුරු වෙල පවතින අපිට අපි ඊට මෙනෙහි කරනවද කියන එකක්වත් දන්නේ නැහැ. මේ පේන දේ බලන ගතියම දකින්න රාගය හැටියට පේන දේ වෙන්න වෙන ගතියම දකින්න අජ්ජෝසාය චිත්තති දැසගෙන පවතින කියන අර්ථේ අපි දන්නේ මේ ඒකත් මේ මැත්තේ මේ ඇලීමක් කියන එක. එතකොට මෙන්න මේ විදිහට ඊට අනුරූපව මෙනෙහි කළොත් ගාන විඥානයේ පිරිනව ගාන විඥානයේ උපන්නකෙන ස්පර්ශය. දිව තියෙනවා රස තියෙනවා රසට අනුව හිතනවා මෙනෙහි කරනවා. ජීව විඥානයේ පිහිටනවා ස්පර්ශය කාමයේ උපන්නා. කය තියෙනවා පොට්ටබ්බේ තියෙනවා පොට්ටබ්බේට අනුව හිතනවා නැමි පවතිනවා අජ්ජසයි තිට්ඨති අන්න කාය විඥානේ පිටන එතකොට මොදි ස්පර්ශය අන්න කාමයේ උපන්නා ඔන්න කාමයේ හදාගෙන දැන් තියෙන්නේ අපි කාමයේ හදාගත්ත වස්තු කාමයේ ඒ ආරම්භය මනෝ විඥාන මට්ටමින් තමයි දුවා පුතා කියලා තව එක වර්ණවත් කරගන්නවා හදාගත්ත කාමයේ හදාගෙන ඔන්න අපි මොකද කරන්නේ එහෙම කරගෙන වස්තුකාම ක්ලේශකාම දෙකම හදාගෙන දැන් මේ ජීවත් වෙනවා. එතකොට මේ කාමය කියලා කිව්වේ දකින්ද මේ හදාගත්තේ වස්තුකාමය නෙමෙයි මේ හදාගත්තේ ක්ලේශකාමය නෙමෙයි. මේ හදාගත්තේ මේ තේන්නේ දුවා නෙමෙයි පුතා ගෙවල් දොරල් යාන වාහන නෙමෙයි මොකද්ද? ඉස්සෙල්ලා කිව්ව විස්තර ටික දැක්කම මේ හම්බ වෙන්නේ මේ හදාගත්තේ මොකද්ද? මස්ලී නැති ඇට සැකිල්ලක් හදාගත්තේ ගිනි අඟුරු වලක් හදාගත්තේ බොහෝ කාලයක් තැවෙන්න හේතුවක් හදාගත්තේ සැප කැමති අපිට සැප නොලැබෙන දුක අකමැති අපිට දුක ලැබෙන යමක් මේ හදාගත්තේ මේ හදාගත්තේ කාම එහෙම නෙමෙයි කියන තැනින් දකින්න මේ හදාගත්තේ ජරා මරණ මේ හදාගත්තේ සසර මේ හදාගත්තේ සතර අපායට යන තියෙන භූමිය කියන තැනින් දකින්න ඔන්න කාමාන නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට එයා දන්නවා ස්පර්ශය නිසා කාමයේ උපදින්නේ ස්පර්ශය කියන්නේ මෙහෙමයි. ඇහැ තියෙනවා රූපය තියෙනවා තිබුණට ඒ ස්පර්ශය වෙනවද? නෑ. ඊට අනුව අපි මෙනෙහි කරන්නත් ඕනේ අපි මෙනෙහි කරනවා ඒ නිසා අපිම මෙනෙහි කරන නිසා ඊට අනුව විඥානයේ පිටලා උන්න ස්පර්ශය හදනවා උන්න කාමයේ හදාගත්තා ඔන්න එහෙම හදාගෙන මේ කාම තණ්හාව ඇති වෙනවා. කාම තණ්හාව එකෙන් දැන් අපි ගුවිතන් ගන්නකොට අපිම බඩේක ගුහරි කවුපි හරි මොන හරි හිතවනවනේ හිතවලා ඒක අපිම අනුභව කරනවා හරි හොඳයි කියලා අපිම හැලෙනවා ඒ වගේ අපිම නිස්පාදනය කළා අපි මේක භුක්ති විඳිනවනේ ඒ වගේ කාමයේ කියන එක අපිම නිස්පාදනය කළා අපිම භුක්ති විඳිනවා එහෙම නැත්නම් මේ තියෙන අපිට ගිය ගමන් කඩාගෙන ඛණ්ඩ හැම තැනම බඩේ රුඟු කවුපි මුං ඇට එහෙම නැහැ ඒ වගේ මේ කාම භාණ්ඩ හැම තැනම අපිට උනේ උන විදිහට අරගෙන කණ්ඩ ගොණ්ඩ නැහැ තියෙන සතර මහා ධාතු. ඒක හදාගෙනයි අපි මේ විදිහට. එතකොට ඔන්න කාමන නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ ඇතිවීම දකින්න කොහොමද ඇතිවීම? ස්පර්ශය නිසයි කියනවා. දැසේ කාමන වේමත්තා වේදිතබ්බෝ දැන් කාමයන්ගේ නානත්වයකුත් තියෙනවා. මොකද්ද කාමයන්ගේ නානත්තේ? අඤ්ඤේසු රූපකාම, අඤ්ඤේසු සද්දකාම, අඤ්ඤේසු ගන්ධකාම. රූපයන්ගෙන් ඇතිවෙන රූපයන්ගෙන් පෙනී සිටින කාම නෙමෙයි සද්දයන්ගෙන්. සද්දයන්ගෙන් පෙනී සිටින කාම නෙමෙයි ගන්ධයන්ගෙන්. ගන්ධයන්ගෙන් පෙනී සිටින කාම නෙමෙයි රසයන්ගෙන්. එයින් පෙනී සිටින කාම නෙමෙයි ස්පර්ශයන්ගෙන්. මෙන්න මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ අරමුණු වල නානත්වෙන් කාම නානත්වේ දකින්න. කාමන විපල්කෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාකයේ දතේති මොකද්ද කාමයන්ගේ විපාකේ යංගෝ භික්ඛවේ කාමේ මානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යව අපුඤ්ඤ භාග්‍යව යං කාමේ මානෝ යමකට කැමති වෙයිනම් යමකට කැමති වෙනකොට එයින් එයින් උපදින ආත්ම භාවය උපදිනවා කුසල කුසල සාගත වූ ඒ කියන්නේ අපි පෙන්වන දෙයට කැමති වුණොත් ඔන්න එයින් උපන් ආත්ම භාවය කියලා කියන කාරණා දෙකකින් දකින්න සම්පරායක දිට්ඨතම. එයින් උපදින ආත්ම භාවය කියලා කිව්වේ සත්පුද්ගල ආත්ම හැඟීම උපදින මෙහි යමකට කැමති වෙන්න පුද්ගලය නිර්මාණය වෙන්නේ මෙහි. දැන් අපිට හැමෝටම මේ මම කියලා හිතන්න පුළුවන් නේද? මේ Taman ඉන්නවා කියන ගතිය තේරෙනව නේද? මේ කෙනෙක් කියලා තේරෙන ගතිය තියෙනව නේද? මේ මම හින්දා නැත්තම් අපිට හිතෙන්නේ මේ කය මම කියලානේ. මේ කය මම හින්දා මම නෙමෙයිනේ. මම කියන හැඟීම අපේ හිතේ තියෙන්නේ හිත දැසගෙන පවතින කය ඒ හින්දා මේ කය මම වගේ පේන්නේ අපිට. නමුත් අපි හිතාගන්නේ කය මම හින්දායි මේ මම කියලා මේ මගේ අත මේ මම මගේ ඇඟ කියලා අපි හිතන්නේ. නමුත් සිද්ධියේ එහෙම නෙමෙයි. මම කියන හැඟීම අපිට මාව හීනෙන් පේනවනේ. පේන්නේ නැද්ද තමන්ට? තමන්ව හීනෙන් පේලා තියෙනවද? ඉතින් මේ කය නම් තමන් කොහොමද හීනෙන් පෙන්නේ? දැන් ඔය තමන් කියන හැඟීම ඇති වෙන්න ඔය හැඩේම පත්තරයක විමුණද ඇති වෙන්නේ නැද්ද? එහෙනම් කඩදාසියද තමන්? එහෙනම් තේරුණාද ඒක දකින්නකොට ආත්මේ මනස තුලයි ඇතිලා තින්නේ කියලා? මේ තමන් කියන හැඟීම චිත්‍රයක තිබුණු දිට්ඨියක හැම ඇඳලා මේ මමනේ කියලා හැඟීම ඇති වෙනවද නැද්ද? ඒ හැඟීම ඇති වෙන ඒ කියන්නේ චිත්‍රයේද පාටිකද මම? එහෙනම් හොඳට තේරෙනවද ඒක උදව් කරන සංගලශනික මනස දී කරගෙන කියලා? ඒ වගේ මේ රූපයක් දකිනකොට මම කියන හැඟීම මේ ඇතිවලා තින්නේ. මේ බාහිර චිත්‍රය දැක්කා වගේ, වීඩියෝ පටයක් දැක්කා වගේ, වතුරක මේ හැඟීම දැක්කම මම එනවනේ නේ. ඒ වගේ මේ රූපය දැක්කම මම කියන හැඟීම එනවා. මේ ඒ මම කියන හැඟීම තියෙන්නේ කොහෙද? හිතේ හැපිලා, හිතේ පවතින්නේ මේ මානේ, මම වෙමි ආස්මි මානේ, මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම කියනකොට ඔය කණ්ණාඩි මේ පේන සටහනම හිතට නිමිත් අරගෙන තියෙන්නේ. මනෝ මේ කයකින් මම කියන හැඟීමෙන් ඉන්නේ අපි, මේ මම කියලා හිතාගෙන. අන්න ඒ මම කියන වචනේ නෙමෙයි හැඟීමම. මම කිව්වහම අපිට හිතෙන්නේ කෙනාව කියලා, කොතනදී හරි දැක්කම මේ මගේ රූපෙනි කියලා හිතෙන ගතිය තියෙන්නේ. ඒ ටිකම, ඒ ටික ඔක්කොම තියෙන හිතේ, ඒ හිත වැසගෙන තියෙන්නේ මේ කයේ. ඒ හින්දා දැන් කය මගේ වගේ අපිට තේරෙන්නේ. දැන් මෙතනදී මේ හිතේ තියෙන මම කියන ගතිය පවතින්න මේ කය තියෙන්නේ මම වගේමයි. යම් වෙලාවක මේ හිතේ තියෙන මම කියන ගතිය අස්මිමානේ මම කියන හැඟීම ගෙවුනොත් ටික ඉබේම පෙනේ මේක නිකම්ම නිකන් රූප මාත්‍රයක් විතරක් කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. තජ්ජන් අත්ත භව, මෙහි යමකට කැමති වෙන්න මේ පුද්ගලයයි හැදෙන්නේ මේ. උකට හොඳ කතාවක් තියෙනවා. මේ උප්පත්ති හරි පුදුම උප්පත්ති තියෙන්නේ. ඔය සමහර ආත්ම භව තියෙනවා රළු නරක සැඩ පරුස වචනයට හරි කැමති. දැන් ඕගොල්ලෝ කවුරුත් කැමතිද බලනවා නෑ. සමහර ආත්ම භව තියෙනවා එයාගේ පැවැත්ම වෙන්නේ මොකද්ද, එයාගේ ජීවිතය වෙන්නේ මොකද්ද, තරහව ඇති වෙන විදිය වචන ඇහෙනවනම් ඒක තමයි එයාගේ ජීවිතය. ඒක වඩා දෙයක් නෑ. ඔකට කියනවා ක්‍රෝධ බක්ෂ සත්‍යය කියලා. ක්‍රෝධය භක්ෂණය කරන, ක්‍රෝධය ආහාර වශයෙන් ගන්න සත්‍යය. එක්තරා දවසක් තවුතිසා දිව්‍ය ලෝකෙදී මේ ක්‍රෝධ බක්ෂ යක්ෂය ගිහිල්ලා ශක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඉඳ ගන්නවා. පාණ්ඩු පුලාසනේ ඉඳගත්තාම දැන් ඉන්නවා. ශක්‍රයා මොකද කරන්නේ? ඇවිල්ලා ඉඳ ගන්න බලනකොට මේ යක්ෂය ඉඳගෙන බයින්ද ගත්තා නීචයා, මේ දුෂ්ටයා උඹ ඵලයන් උතනින් උඹට අයිති නෑ, ඕක මගේ කියලා බයින්ද මේ යකා ලස්සන වෙලා වර්ණවත් වෙලා බබල එනවා. හොද්දට දැන් ආසනෙන් එකයි එන්න තව බයින්ද ලස්සනයි, බයින්ද ලස්සනයි. මොකද එයාගේ ආහාරයේ ක්‍රෝධය. දැන් එයාට ආහාර ක්‍රෝධය නැති වෙලාවට ආහාර නැත්තම් ශරීරේ ඉතින් මේ ක්‍රෝධ බක්ෂ සත්වයා මොකද කරන්නේ? ක්‍රෝධය ලැබෙන්න ලස්සන වෙලා වර්ණවත් වෙලා හොඳට මේ එනවා. දැන් ඉතින් තවත් බලවත් වෙනවා සත්වයා. දැනගත්ත මේ ක්‍රෝධ බක්ෂ ආහාරය මෙයාට නම් මෙහෙම හරියන්නේ නැහැ. අනිත් පැත්තට කියන්නේ අනේ ඔයා බොහොම හොඳයි, හරිම වටිනවා, ඕම මින්දික ගුණ කියන්න ගත්තාම එන්නෙන්ද ඇවිල්ලා ටික ඉන්න බැරුව දුර්වර්ණ වෙලා නිරිකලා පැනලා දිවුවා. හරිද? ඒ වගේ ක්‍රෝධ බක්ෂ යක්ෂයා වර්ණවත් වෙන්නේ, හොඳට බබලන්නේ, හොඳ සත්වානිකව ඉන්නේ එයාගේ ක්‍රෝධයේ එයාට ආහාර වෙච්ච වචන ඇහෙනකොටනේ. ඒ වගේ මේ කාමයන්ගේ තියෙන විපාකය තමයි මෙහි බලාගෙන යමක් කැමති වෙනකොට අර ක්‍රෝධ බක්ෂ සත්වයා වගේ මේ හොඳට මම කියන හැඟීම පුෂ්ටිමත් වෙලා ලස්සන වෙලා හැඩගැට දාලා මේ මම හොඳට පය දාලා ඉන්න තැනට එනවා. සද්දයට මෙහි කැමති වෙනකොට මෙහි මාව තමයි හැදෙන්නේ. මේ ගන්ධයට කැමති වෙන මෙහි මාව තමයි හැදෙන්නේ. මම හොඳට නිරුපද්‍රිතව තමන් ඉන්නවා කියලා හිතන්නේ. මම ඉන්නවා කියලා හිතන විදිහට මේ මාව ඉන්නේ කොහොමද? මෙහෙට කැමති වෙන නිසා. ඕගොල්ලෝ බැරි වෙලා යං කාමේ මානෝ තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බති. යම කැමති වෙනං එයින් එයින් උපදනා වූ ආත්ම භාවයේ දත යුතුයි. මෙහි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන විදිහට මේ පුද්ගලයා හොඳට අලුත් වෙලා ලස්සන වෙලා හැදිලා අපිට මේ මාව සිහි කරගන්න පුළුවන් විදිහට මගේ ඈ මගේ කන්න මගේ දුව පුතා කියලා හිතන්න පුළුවන් විදිහේ මම හැදෙන්නේ කොහොමද? එයා පවතින්නේ කොහොමද? ඒ මේ කාමයේ විපාකය තමයි මාව හදන එක. ආත්ම භාවය හදන එක. තමන් ජීවත් වෙන්නේ තමන් හැදෙන්නේ මේ කාමයේ නිසා. බැරි වෙලා අර ක්‍රෝධපක්ෂයේ අක්ෂයට ಗುಣ කියන්න හැම ගත්ත. බැරි වෙලා මෙහෙට කැමති වෙන්නේ તો ඕකේ අනිත් පැත්තට එහෙම හිතන්න ගත්ත. මෙයාට තමයි ඉන්න බැරි වෙන්නේ. මෙයා තමයි එන්නෙන්න පුඩි වෙලා හීන් වෙලා දුර්වර්ණ වෙලා ඉඳලා යනවා. දැන් රහත් වෙනකොට කියන්නේ මානිය නැති වෙනවා, අස්මිමානිය නැති වෙනවා කියලා. දැන් මෙහි කාමයේ අතුරු කරන තාක් ඒකේ විපාකය මොකද්ද? හොඳට පුද්ගලයා ඉන්නවා. ඉතින් හොඳට දැනගන්න ඕනේ මේ කය මම වගේ පෙනෙන්නේ කය මම හින්දා නන් නෙමෙයි. මොකද්ද? කය මම කියලා පේන්නේ මොකක් හින්දාද? මම කියන හැඟීම මෙහෙට කැමති වෙච්ච නිසා හිතේ මම කියන හැඟීම හොඳට පෝෂණය වෙලා තියෙනවා. ඒ හිත බෙසගෙන තියෙන කය හින්දා කය මම වගේ දැන් තියෙනවා. ඔන්න ඕක තමයි මොකද්ද? කාමය මොකද්ද? විපාකේ. කාමය අසුර කළොත් කැමති වුණොත් හැදෙන්න කවුද? මම. එතකොට මෙහි මම හැදුනොත් මොකද වෙන්නේ? තජ්ජන් තජ්ජං අත්ත භාවං ඒ කරුණෙන් ආත්ම භාවය උපදිනවා. ඒ ආත්ම භාවයේ කුසල සාගතෝ අකුසල සාගතයි ඒකමයි සම්ප්‍රායික වශයෙන් මරණයෙන් පස්සේ කුසල කරගත්ත මම අකුසල කරගත්ත මම නැත්තම් පුද්ගලයාට ආපහු යන්න පුළුවන්. එහකටට. ඊළඟසේ දැන් කියා කිව්වද? කාමය කිව්වා, කාමයන්ගේ ඇතිවීම කිව්වා, කාමයන්ගේ වෙනස් බව කිව්වා, කාමයන්ගේ විපාක කිව්වා. දැන් තියෙන මොකද්ද? කාම නිරෝධ වේදිතබ්බෝ. කාම නිරුද්ධ කරන්න ඕන. කොහොමද කාම නිරෝධී? ස්පර්ශ නිරෝධේ කාම නිරෝධයි. ස්පර්ශය නිරුද්ධ වෙන විදිහට දැන් කටයුතු කරන්න. කොහොමද ස්පර්ශය නිරුද්ධ වෙන්නේ? රූප ආරම්මණය. ඇහැ නොබින්දුනා, ඇහැ තියෙනවා, බාහිර රූපයක් ඇසම්මට එනවා. ඕගොල්ලෝ ඊට අනුරූප මෙනෙහි නොකළොත් ඊට අනුරූපගේ කුමකට අනුරූපද? පේන රූපයට අනුව මෙනෙහි නොකළොත්, පෙනෙන රූපයට අනුව මෙනෙහි නොකළොත් මොකද වෙන්නේ? චක්කු විඥානයගේ පහළවීමක් නැහැ, පිහිටවීමක් නැහැ. ඈ එතකොට ස්පර්ශය යන පැනවීමක් පනවන්නේ නැහැ. කනක් තියෙනවා, ශබ්දයක් තමන් හමුවට එනවා, ඊට අනුරූපව මෙහෙ කරන්නේ. ඊට අනුරූපව කියන්නේ මොකද? ශබ්දයට අනුව තමන් හිත මෙහෙවන්නේ. එහෙම වුණොත් ශබ්ද සෝත විඥානයේ යන සෝත විඥානය උපදින්නේ. එහෙම වුණොත් ස්පර්ශය යන මේ පැනවීම නැහැ. ස්පර්ශය නැහැ කියලා කියන්නේ මොකද්ද? කාමයේ යන පැනවීම නැහැ. කාමයේ නිරුද්ධයි. නාසයත් එනවා, තියෙන නොබින්දම ගන්ධයත් එනවා, ඊට අනුරූපව මෙනෙහි කරන්නේ. එහෙම වුණත් විඥානයේ පිටා ස්පර්ශය නැහැ. දිවක් තියෙනවා, රසත් දිව හමුවට එනවා, ඊට අනුරූපව මෙනෙහි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානේ පහළ වෙනවා. එතකොට කියනවා මොකද්ද? ජීව ස්පර්ශය නැහැ. ස්පර්ශයන පැනවීම නැහැ. කය තියෙනවා, පොට්ටබ්බියත් කය හමුවට එනවා, ඊට අනුරූපව මෙනෙහි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඊට අනුරූප විඥානය පිහිටන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ස්පර්ශය යන පැනවීම නැහැ. මෙන්න මේ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරුද්ධයි කියලා කියනවා. දැන් ඇහැ තියෙනවා, රූපය ඇසමුවට එනවා, ඊට අනුරූපව මෙනෙහි කරන්නේ නැත්නම් අපි කොහොමද මෙනෙහි කරන්නේ? එහෙනම් ඇහැ පරිහරණය කරනකොට අපි කොහොමද පරිහරණය කරන්නේ? ඒ උත්තරේ ලැබුණා අපිට. මොකද්ද? කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන එක. දැන් කාම නිරෝධය පෙන්වුවා මොකද්ද? ඇහැ තියෙනවා, කාම නිරෝධය පෙන්වුවා මොකද්ද? ස්පර්ශ නිරෝධය, කාම නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධය පෙන්වුවා ඇහැ තිබුණත්, රූපය තිබුණත්, ඊට අනුරූපව මෙනෙහි නොකළොත්, ඊට අනුරූප කිනොත් රූපයට අනුව මෙනෙහිනකොළො චක්කු විඥානයේ පිටින්නේ හැමුණු ස්පර්ශයන පැනවීම නැහැ. ඔක හොඳට පෙන්වන හත්පුදුම් සූත්‍රයේ වගේ සූත්‍රයක ඊට අනුරූපව මෙනෙහි කිරීම නිසායි පහළ වෙන්නේ. ඊට අනුරූප මෙනෙහි කිරීම නොකොළොත් ස්පර්ශ විඥානයේ පිටින්නේ කියනක පෙන්වනවා. ඒකත් බලා ගන්න ඕන මජ්ක්‍ධිම නිකායේ හත්පුදුම් මහා හත්පුදුම් සූත්‍රයේ. ඊට පස්සේ දැන් ආයමේ ආර්ය අෂ්ටාංගික මග්ගෝ කාම නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම කාමයේ නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කිව්වා. මොකද්ද දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කාමයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව වෙන්නේ? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත්තාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන අංගාටෙන් සංකප්ප සමාධි කියන අංග හත උපදින සම්මා දිට්ඨියට අනුව සම්මා දිට්ඨිය යන සම්මා දිට්ඨි නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය හරියට තිබුණොත් වෙලා තියෙනවද මොකද්ද? කාම නිරුද්ධ වෙලා තියෙනවා. කාම නිරුද්ධ ගාමිනී ප්‍රතිපදාව නෙමෙයි. මේ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනකොට නිරුද්ධ වෙලා තියෙනවද මොකද්ද? කාම. ඒ කියන්නේ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනකොට කාම නිරුද්ධ වෙනවා කියන්නේ කොහොමද? ස්පර්ශය නැතිවලා තියෙන ස්පර්ශ නැති වීමෙන් කාමයේ නැති වෙලා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ස්පර්ශය නැති වෙන්න ඕනේ. ස්පර්ශය නැති වෙන විදිහටයි වෙන්න ඕනේ. තේරෙනවද කිව්වේ? ඇයි ඒ ස්පර්ශ නිරෝධින්නේ කාම නිරුද්ධ වෙන්නේ? එහෙනම් කාම නිරුද්ධ කරන ප්‍රතිපදාවෙන් ස්පර්ශය තියාගෙන කාම නිරුද්ධ කරන්න බුණාද? බෑ. මේ ප්‍රතිපදාව වඩනකොට නැති වෙන්න ඕනේ මොකද්ද? ස්පර්ශය නැති වෙන. ස්පර්ශ නැති වෙන කාමයේ නැති වෙන. එහෙනම් ස්පර්ශය නැති වෙන්න නම් අපි කිව්වා ඇහැ තියෙනවා රූපේ තියෙන ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන එක නෑ. එතකොටයි විඥානය පිටන්නේ නැත්. එතකොටයි ස්පර්ශ නැති. එහෙනම් සම්මා දිට්ඨිය කියන එකෙන් ලැබෙන මොකද්ද? ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඊට අනුරූපව මෙනෙහි නොකරන්නේ කොහොමද කියන එක තමයි සම්මා දිට්ඨිය පෙන්වන්නේ. තේරෙන්නේ? ඕන ඕකට තමයි මම විඳ කියන දේ කියන්නේ. ඇහැ තියෙනවා රූපය සමෝට එනවා රූපයට අනුව මෙනෙහි කරන්න එපා. දැන් ඕගොල්ලෝ මෙනෙහි කරන්න මෙතන යතහ භූත ස්වභාවය මොකද්ද? මේ පෙනෙන දේ අනිකක් පවතින දේ අනිකක් මෙහෙම කියුණාට පවතින්නේ මෙන්න මෙහෙම නේද කියලා යතහ භූත ස්වභාවය ආරමුණු කරන්න. එතකොට ඕගොල්ලන්ට පේන දේට අනුරූප වූ විඥානයක් පිටින්නේ පවතින දේට අනුරූප වූ විඥානයක් පිටින්නේ. එතකොට ස්පර්ශය යන ගණිතය යන්නේ. අර මං කිව්වේ දැන් ඇහැ තියෙනවා අපිට වැලි ගොඩක් වගේ පේනවා. දැන් ඇහැ තියෙනවා වැලි ගොඩක් වගේ පෙනෙනවා. පෙනෙන දෙයට අනුව මෙනෙහි කළොත් ඒ කියන්නේ වැලි ගොඩ මෙනෙහි කළොත් වැලි ගොඩක් දකින්නවා කියන තැනකින් අපිට හිත පාර වෙනවා. දැන් අපි කරන්නේ මෙහෙමයි ඇහත් නොබිඳුනා රූපයක් ඇත්තමට ආව දැන් වැලි ගොඩකුත් පේනවා. පේන දෙයට අනුව මෙනෙහි කරන්නේ නැහැ. වැලි ගොඩක් බලන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරනවා. මෙහිම පෙනෙන තැනක තියෙන වැලි කැට නේද? පෙනෙන දෙයට උද්දෙන් දකිනවා. එතකොට අපිට නුවණ එනවා මොකද්ද? පවතින ස්වභාවය වැලි කැට පෙනෙන්නේ අපේ මනසට නේද කියන එක එනවා අපිට. මිරිඟුව ඇහැ නොබිඳුනා ජලය වගේ පේන රූපයක් අපේ ඇසමුවට ඇවිල්ලා දැන් අපි පේන දෙයට අනුව මෙනෙහි කරන්නේ. මෙහෙම පෙනෙන තැනක පවතින මිරිඟුව නේද කියලා මිරිඟු අරමුණු කරනවා. එතකොට හොඳට පේනවා පවතින මිරිඟුව නම් ජලය වගේ පේන්නේ අපිට නේද කියලා. පේන දේ බාහිර තියෙන විදිහට හිතන්නේ නැහැ. පේන දෙයට ඔබෙන් යථාර්ථය හිතුවාම අද අපිට බාහිරේ වෙලා පෙනෙන දේ අපේ ජීවිතය වෙන දවසක් තියෙනවා. තිරිසංගත සතාට මම කිව්වේ මිරිඟුවේ දිහා බලනකොට ජලය වගේ පේනවනම් ඒ පේන සංගත සතාට බාහිරේ වෙලා පේනවනะ. ඒ පේන දෙයට හිතන්නේ නැතුව පේන දෙයට ඔබෙන් හිතපු නිසා තිරිසංගත සතාට පේන මට්ටම අපිට මනස වෙලා පේනවා නේද? ඒ වගේ අද පේන දෙයට හිතලා මෙහෙම දකින ලෝකයක් තුල මෙහෙම පෙනෙද්දි පෙනෙන දෙයට ඔබෙන් අපි බැලුවොත් අද ලෝකයට පේන මට්ටම අපිට අපේ මනසෙදී අද අපිට ඇත්ත වෙලා පෙනෙන මට්ටම අද අපිට බාහිර වෙලා පෙනෙන මට්ටම අපේ මනස වෙන දවසක් වෙනවා. අන්න එහෙම වුණොත් ඔගොල්ලන්ට බාහිර මෙහෙන් විඳින්න වස්තුකාමයක් හම්බ වෙන්නේ නැහැ. වස්තුකාමෙන් මිදෙනවා. ඒ කියන්නේ තිරසංගත සතාට වස්තුකාමය කියලා කියන්නේ වතුර. මිරිඟුව දකිනකොට වතුර පේනවනේ. තිරසංගත සතාට වස්තුකාමය මොකද්ද? වතුර. ක්ලේශකාමය මොකද්ද? ඒ වතුරේ තියෙන තණ්හා. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනොන වතුර හම්බ නොවුනොන තණ්හාව ඇති වෙයිද? නෑ. ඔන්න එයා වස්තුකාම ක්ලේශකාමයෙන් යුක්තයි. හරිද? දැන් ඒ අරමුණේදී අපි දකිනවා අසමුවට ඒ ත්‍රිසංගත සතාට තේන අරමුණම එනවා. අපි ඒ ත්‍රිසංගත සතාව දකින විදිහට පෙනෙන දෙයට අනුව හිතන්නේ නෑ. පෙනෙන දෙයට අනුව හිතන්නේ. අපි හිතනවා පෙනෙන දෙයට ඔබ්බන් පෞතින ඇත්ත. මේ ඇහැ තියෙනවා, මේ ඇහැට මෙහෙම පෙවුනට තියෙන්නේ විරිඟුව නේද කියලා හිතනවා. හිතනකොට තිරසංගත සතාට වස්තුකාමයේ වෙච්ච බාහිරෙන් තියුණු ජලය කියන එක අපිට පේන්නේ මොකක් හැටියටද? ඒ විරිඟුව තියෙන තැන ජලය වගේනේ පේන්නේ. තිරසංගත සතාට හිතෙන්නේ පේන දේම බාහිරයි කියලානේ. වස්තුකාමයේ ඒ සතාට පේන දේ බාහිරයි කියලා වස්තුකාමයේ කියලා පෙවුණු ටික අපිට පේන්නේ කොහොමද? ඈ? මනස හැටියට නෙමෙයි අපිට පේන්නේ. ඒ කියන්නේ තියෙන්නේ විරිඟුව නම් පේන දේ මනසයි කියලායි අපිට පේන්නේ. තේරෙනවද කියන එක? දැන් වස්තුකාමයේ හැටියට තිරසංගත සතාට හම්බුනේ මොකද්ද? වතුර. ඒක කොහෙන්ද හම්බුනේ? ආධ්‍යාත්මිකද බාහිරද? බාහිරෙන්. ඒකට හේතුව මොකද? වතුරට අනුව මෙනෙහි කරුවා මිසක තියෙන්නේ මිරිඟු යථා ස්වභාවයෙන් මෙනෙහි නොකර පෙනෙන දේට අනුව මෙනෙහි කරපු නිසා පෙනෙන දේ බාහිරෙන් යට හම්බුනේ. තේරෙනවද? ඊට පස්සේ ඒ අරමුණ තියෙන තණ්හාව වුණා යාට මොකද්ද? ක්ලේශකාමයි. දැන් බාහිරෙන් වතුර පෙනෙන බවත් පෙනෙන බව දකින්ද මොකද්ද? වස්තුකාමයි. ඔන්න වස්තුකාමයේ කියනකොට ඒක හිතේ පැත්තෙන් හම්බුන වස්තුව කැපදු පෙනෙන බව බාහිරෙන්මයි යාට හම්බ වෙන්නේ. තේරුණාද? බාහිරෙන් වතුර වලක යාට හම්බුණානේ. හම්බුණා. එතකොට ඒ අරමුණ රාගයක් තණ්හාවක් ආසාවක් කියන මේක කෙලෙස්. දැන් මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙක දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා මෙයා වස්තුකාමය හදාගත්තේ නෑම සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ කියලා මිරිඟුව නිසා ජලය වගේ පෙවුනේ මේක ලෝක චිත්‍ර ඒක කාමේ නෙමෙයි මිරිඟුව තියෙනතරක ජලය වගේ පේනවා කියන එක ධර්මතාවය දැන් කෙනෙන දෙයට අනුව මෙනෙහි කරලා අනුව හිතලා මෙයා නෙමෙයි ජලය කියලා ගා බාහිරින් හදාගත්තේ ඔන වස්තුකාමය යා නෙමෙයි හදාගත්තේ දැන් එයාම හදාගෙන එයාම හදාගත්ත එකට එයාම ඇලිලා නෙමෙයිද දැන් වස්තුකාමයේ ක්ලේශකාමයේ දෙකම එයාගේ සංකල්ප එයාගේ රාමී රාගය නිසා හැදිලා මිසක නැති යථාර්ථ වශයෙන් තිබුණාද චිත්තන්ති චිත්‍රානි සතේ ලෝකේ ලෝකේ චිත්‍රය හැමම තියෙනවා මිරිඟුවක් තියෙන තැනක ජලය වගේ පේනවා ඒක ධර්මතාවය නමුත් ඒ පෙනෙන දේ ඇති බවට බාහිරයට යම නැහි කළොත් පෙනෙන දේට අනුවම නැහි කළොත් ඒකයි සංකප්පේ ඒකයි රාගයේ ඒකයි යවිකාම. එතකොට ලැබෙන්නේ මොකද්ද? වතුර වල හම්බ වෙන්නේ බාහිරෙන් යාට. ඔන්න දැන් එයා වස්තුකාමයක් හදාගෙන ක්ලේශකාමයක් එයා හදාගෙන නෙමෙයිද ඉන්නේ? පිළිගන්නවද තිරසංගත සතාට වස්තුකාමයේ කියන එක පේන වතුර බාහිර තියෙන කියන එක? ඒ නිසා ඇති තණ්හාව ආසාව රාගය කියන එක ක්ලේශකාමයි. මේ මෙයාගේ වස්තුකාමයේ ක්ලේශකාමයේ දෙකම බාහිර තිබුණු වස්තුකාමයෙන් වුණා නම් අපිටත් ඒක වෙන්න ඕනේ. නමුත් අපිට වස්තුකාමයේ නොවි එයාට විතරක් ඒක වස්තුකාමයේ වුණා නම් ඒක එයා හදාගත්ත එකක් නේ. ඒ වගේම දකින්නේ මේ අපිත් එහෙම. එතකොට ඒ ත්‍රිසංගත සතා ඇහැ නොබිඳුනා අසමෝධ රූපයක් ආව ඊට අනුරූප මෙනෙහි කළ නිසායි වස්තුකාමයේ හැදුනේ ඒ නිසායි ක්ලේශකාමයේ හැදුනේ අපිත් ඒ වගේම ඇහැ නොබිඳුනා අසමෝධ රූප ආවා අපි ඊට අනුව මෙනෙහි කරන්නේ නැතුව යථා ස්වභාවයෙන් මෙනෙහි කළා කෙනින් දෙට අනුව මෙනෙහි කළේ නැහැ අපි මෙනෙහි කළේ මිරිඟුව යථා ස්වභාවය ඒකෙන් වුණා මොකද්ද? අරයට වස්තුකාමයේ වෙච්ච මට්ටම අපිට මනස වුණා. වස්තුකාමයේ මිදුණා නම් ක්ලේශකාමයේ කෙලින්ම අතහැරෙනවා. මොකද වස්තුවකුත් නැත්තම් ක්ලේශය කියන එකට පතිත වෙන්න තැනක් නැහැ. තේරුණාද කීපේ? ඒ වගේ දැන් මේ අරමුණේදීත් මිරිඟුව තියෙන තැනක ජලය තියෙනවා වගේ සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම සංඥාවක් අපිට පෙනෙද්දී අපි පේන දෙයට අනුව මෙනෙහි කළොත් මේ පේන දේ බාහිරයේ වල රූපායතනයේ වල අපිට හම්බ වෙනවා කාමය හැටියට. ඊට පස්සේ උනෝගට අපි කැමැත්ත ඇති කරගන්න. දැන් වස්තුකාම ක්ලේශකාම දෙක හදාගෙන අපි මේ ඉන්නේ. ඇහැ තියෙනවා නොබිඳිනවා රූපය ඇතමුවට එනවා. ඊට අනුව මෙනෙහි කරන්නේ නැතුව අපි යථා ස්වභාවයෙන් මෙනෙහි කළොත් මොකද වෙන්නේ? මේ වස්තුකාම ක්ලේශකාමෙන් මිදෙනවා. ඒ කියන්නේ අද අපිට බාහිරෙන් හම්බ වෙන වටපිටාව අපේ මනස වෙන දවසක් ඒ. දැන් තිරිසංගත සතාට හම්බ වෙන වස්තුකාම ක්ලේශකාම දෙකම එයා මනසින් හදාගත්ත එකක්. එතන තියෙන ඇත්ත මේකයි කියලා අපිට පේනවනේ. ඒ වගේ අද අපිට මේ වස්තුකාම ක්ලේශකාම වෙච්ච දෙකම අපි හදාගත්ත එකක්. මෙතන පවතින ඇත්ත මේකයි කියලා බුදුපතේ බුදුමහරහතන් වහන්සේට පේනවා. නමුත් අපිට පේන්නේ මොකද්ද? මේ දුවපුතල් දුවල් දරවල්ම මේ මිරිඟුව නෙමෙයි අපිට පේන්නේ ජලයනේ. මිරිඟුව තියෙන තැනක ජලය පේනවා වගේ ධාතුව තියෙන තැනක මෙහෙම සටහනක් අපිට පේනවා. දැන් පේන දෙයට අනුව හිතනවා කියලා කියන්නේ අපි මොකද්ද? පේන දෙයට අනුව හිතනවා කියලා කියන්නේ මේ වස්තුකාමයේ නිර්මාණය වෙන විදිහට ඉන්නවා. මේ කාමයේ කියන එක සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියලා කිව්වේ මෙන්න මේ කාමයේ උපදවාගෙන කාමෙන් සැප දුක් විඳින මට්ටම. කාමෙන් සැප දුක් විඳින එක තමයි අපේ කෙලෙසෙ. ඒකට ඉස්සෙල්ලා මේ කාමයේ අපි උපදවාගෙන තියෙන්නේ. එතන අවිද්‍යාව ඇසුර වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ කාම නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ ඇහැ තියෙනවා රූපය සමුවට එනවා ඊට අනුව මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ඇහැ තියෙනවා රූපය සමුවට එනවා මිරිඟුව දිහා බලනකොට තිරසංගත සතාට වගේම අපිටත් එකම විදිහටයි ඇහැ ඒ සතාට වගේම එකම විදිහටයි අපිටත් තේන්නේ. ඒ සතා පේන දෙයට අනුව මෙනෙහි කරනවා, අපි පේන දෙයට අනුව මෙනෙහි කරන්නේ, අපි යථා ස්වභාවය මෙනෙහි කරනවා. ඒ නිසා ඒ සතාගේ මට්ටමින් අපි මිදිලා ඉන්නවා. ඒ වගේ දැන් ඇහත් තියෙනවා රූප සමුවට එනවා. දැන් ලෝක හැමෝම පෙනෙන දේට අනුව මෙනෙහි කරනවා. අර තිරසංගත සත්තු මිරිඟුවේ මෙනෙහි කරනවා වගේ අපි මිනිස්සු ඒ මිරිඟුවේදී මිනිස්සුන් මෙනෙහි කළා වගේ මේ අරමුණේදී පෙනෙන දේට අනුව මෙනෙහි නොකර ඒක ඔබෙන් මෙනෙහි කළොත් මේ ලෝකයේ කාමයේ ඉන්න කෙනාගේ මට්ටමින් අපි මිදෙනවා. කාමෙන් මිදෙන්න පුළුවන්. එතකොට එයා දන්නවා කාමාභික්කවේ වේදිතබ්බා කියන වස්තුකාම ක්ලේශකාම කියන එක දන්නවා. අද අපිට බාහිරින් මෙන්න මෙහෙම හම්බ වෙන එක වස්තුකාමයේ, ඒ ආරම්භ ඇති තණ්හාව ක්ලේශකාමයේ, මේ දෙකේම ස්වභාවය තමයි කාමයේ ඇටසැකිල්ලක් තනසුලඟක් ගිනි අඟුරු වලක් මෙන්න මෙබඳු ස්වභාවයයි කාමයේ කියන එක. ඒ කාමයේද නිකන් නෙමෙයි ස්පර්ශනිසයි කාමයේ ඇති වෙලා තියෙන්නේ. අපිට හොඳට බලන්න පස්ස සමුදය කාම සමුදය කියනකො හොඳට පෙන්වන කාමයේ කියනක ස්පර්ශකින් අදාගත් එක. අපිට දැන් අද අපි දන්නේ අපිට ස්පර්ශ උනත් නැතත් මේ හැදිච්ච ගස්කොලන් තියෙනවා. අපිට ස්පර්ශ උනත් නැතත් දේවල් දුරල් යාන වාහන ස්ත්‍රිතාවක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් ස්පර්ශය කියන එක කොහෙද තියෙන්නේ? මනසෙන්නම් ස්පර්ශ සමුදයෙන් නම් කාම සමුදේ. කාමයේ කියනක ස්පර්ශය නිසා නම් ඇති උනේ. මනසෙන් හදාගත්ත ධර්මයක් කියන එක පෙන්වන නේද බුදුරජාණන් වහන්සේ? ආයේ බුදුරජාණන් වහන්සේ බොරු එහෙම කියනවාද? එහෙනම් මොකද මෙහි කාමයේ භාණ්ඩ කාමයේ තියෙද්දි ස්පර්ශය කියලා කිව්වහම මොකද අපි එතෙන් හිතන්නේ ස්පර්ශය නිසා කාමයේ කියනකොට මෙහි තියෙන ගහ මෙහි තියෙන ඒකට තියෙන කැමැත්තයි මේ ස්පර්ශය නිසා කියන තැනක. එහෙම නෙමෙයි කාමයෙන්ම. වස්තුකාමයේ ක්ලේශකාම කියන දෙකම කාමයේ. වස්තුකාමයටයි ක්ලේශකාමයටයි දෙකම ස්පර්ශය නිසා. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ ලෝක සමුදේ ලෝක නිරෝධේ ලෝක නිරෝධගාමිනී පටිපදා මේ බබ්බයක් වුණු ශරීරයෙන් පණුවනේ. එහෙනම් කාම ලෝකෙ කොහෙන්ද දකින්න වෙන්නේ? මෙහෙන් දකින්න වෙන්නේ. කාම ලෝකෙ ඇතිවීමත් මෙහෙන් දකින්න වෙන්නේ. කාම ලෝකෙ නැතිවීමත් මෙහෙන් දකින්න වෙන්නේ. කාම ලෝකෙ නැති තැනත් මෙහෙන් තමයි දකින්නේ. ඒ නිසා හොඳට දකින්න ඕනේ කාමබික්ක වේදිතබ්බා කියනකොට වස්තුකාම ක්ලේශකාම දෙකක් දකින්න. ඒ වස්තුකාම ක්ලේශකාම දෙක හිතේසි කෙනෙක් නෙමෙයි. ආ සප්පසීසු උපමකාම. තව කාමයට කියන සර්ප හිසක් වගේ කියනවා. කාමේ ආයි දස්ත කළොත් ඇල්ලුවොත් මොකද වෙන්නේ? කෙලින්ම මරණ හෝ මරණ හා සමාන දුකකටපත් වෙනවා. තව තියෙන ඔය ටිකක් කියලා කිව්වොත් මතකයි. බොහෝ જાති කියනවා බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන ආදීනව ගැන මෙහෙම 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 දකින්න කියලා. අන්න එබඳු කාමයේ කාමබික වේදිතබ්බ කියනට ඒ විදිහට දකින්න ඕනේ. ස්පර්ශ සමුදයෙන් කාම සමුදේ දකින්ද ඊට පස්සේ කාමයන්ගේ නානත්වයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ නානත්වයෙන් දකින්ද කාමයාගේ විපාකයේ දකින්න මොකද්ද? කෝධබක්ෂ යක්ෂයා වගේ මෙහි කැමති වෙන්න මෙහි පුද්ගලයා නිර්මාණය වෙන ගැතිය. මෙහි පුද්ගලයා නිර්මාණය වුණොත් කුසලෝ අකුසල රැස් වෙලා මරණින් මත්තේ පුද්ගලයාගේ ප්‍රතිසන්දිය කිස් නැති බවින් දකින්න. ඊට පස්සේ ස්පර්ශ නිරෝධේ කාම නිරෝධ වෙනවා කියලා දකින්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව ජීවත් වුණා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ දකින දේ ඇත්ත දකින්ද. මිරිඟුවේ පෙනෙනවා කියන දේ ඇත්ත දකින්ද. මිරිඟුවක් තියෙන තැනක අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත දකින්ද. මිරිඟුවේ තියෙන තැනක මෙහෙම පේනවා. එච්චර. ඒ වගේ මේ සම්මාදිට්ඨි කියන වෙන මොකුත් ඕගොල්ලෝ අමුතු හිතන්නේ ඇත්තටම ඇත්ත දකින්ද. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම තේනවා. නැත්තම් කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් දෙන තැනක මෙහෙම තේනවා. මෙහෙම තේුණාට පේන දේ කන බොන ආහාරද? ආහාරයෙන් හැදුණු දෙයද? මම ඊයේ අතේ උපමාවෙන් කිව්වේ අත නිසා හෙවණෙල්ලාවක් වතුනට මේ අත කියන්නේ හෙවණෙල්ලාවද? නෑ. ඒකට සම්බන්ධයක් නෑ කියලා. ඒ වගේ පවතින දේ සහ පෙනෙන දේ කියන මේ ධර්මතා දෙක වෙන වෙන විදිහට නුවණ ගෙනියනද පෙනෙන දේට අනුව මෙනෙහි කරන්න එපා. එහෙම වුණොත් සම්මා දිට්ඨිය තමයි පෙනුන මෙහෙම පෙනුනට පවතින දේ ආරමුණු කරන්නේ. පෙනෙන දේට අනුව ආරමුණු කරන්නේ. එහෙම කෙරුවාම වෙලා තියෙන මොකද? ස්පර්ශය වෙලා නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙලා. ස්පර්ශය නිරුද්ධ වුණොත් කාමයේ නිරුද්ධ වෙලා. එහෙම වුණොත් වෙලා තියෙන මොකද්ද? මේ කාමෙන් අපි මිදෙන කාමෙන් මිදෙනවා. ඒ විදිහට කෙනෙක් ඉගෙනගෙන භාවිතා කළොත් ඒකාන්තයෙන්ම මේ කාම නිරෝධ කළා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතු පොනිස්සියම වේවා. දැන් එහෙනම් ගිලම්පසක් දිනේ ගිලම්පසක් වළඳලා දවල් දානේ එනකම් මූණ කටියක් හොදගෙන ටිකක් පැත්තකට වෙලා හැමෝම භාවනා කරන්න ඕනේ. අපි ඊයලා කිව්වේ සිල්වත්ුනේ මොකටද? මිත්‍යා දෘෂ්ටි දුර්කල දර්ශනයකින් යුක්ත වෙන්න. මේ දර්ශනය ගැන ටිකක් හිතන්න. ඒ දර්ශනය ඇති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඊට පස්සේ දෙකට විතර වගේ හවසට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් වඩි සමායත මම්ම වෙන්න පුළුවන්, වෙන පුදිහාමුදුර කෙනෙක් වෙන්න පුළුවන්. දැන් නම් ඉතින් හැබැයි අහලා තියෙන දේ නම් හොඳටම ඇති කරනවා නම් දැන් ඉතින් කරන්නයි තියෙන කොච්චර ඇහුවත් අන්තිමට හැම පැත්තෙම කියන්නේ ඔච්චරම තමයි. මේ ඔකෝගෙම කියලා 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 කොයි පැත්තකින් ආවත් ඈ ඇහුන්නේ එහෙමයි. ඒක එච්චර බණ අහනවා. දැන් ඉතින් අහන ටික නම් හරි. මාත්‍යාවේ නේද? එහෙනම් අම්මලා ටිකක් භාවනා කරන්ඩ ගිලම්පස ලැබෙනකන් ඊට පස්සේ මං එන්න බලන්නම් ටිකක් අවශ්‍ය නැහැ දෙකට විතර වගේ. ඒක මෙහා පොඩි හඳුක කියවන්නද කතාවක් අහගන්න. ඈ ඒක ටිකක් උත්සාහවත් වෙලා බලමු. එහෙනම් හොඳයි ඈ. සුපර්. ආ මට ඒක අමතකුණ අපේ මේ සිංහත්නේ මහත්තයලා උපකාර කරලා මේ පොත් වර්ගයක් තියෙනවා. මේක බොහෝම වටිනවා. සංවේග ජනක සත්පුරුෂයෙකුට සංවේගය ඇති කරගන්න. මේ පිමුතුන් අහලා ඇති ඉස්සර ලංකාවේ කැලණි තිස්ස රජුරෝ රජ කරන කාලෙදී අර එක රහතන් වහන්සේ නමක්ව තෙල් කටාරම් කර දාලා කැලණි තිස්ස රජුරෝ තෙල් කටාරම් කර දැම්මනේ. ඒ තෙල් කටාරම උඩ පර්යංක බැඳගෙන ඉඳගෙන ගාත 100ක් කියලා තමයි ඒ රහතන් වහන්සේ පිරිනුවන්ත ඇරි. හරීම සංවේගය ඇති වෙන සසර ස්වභාවය ගැන සිහි කරන ගාථා. අනේ ගාථා 100 හොයාගෙන බොහොම අමාරුවෙන් අනිස්වාමිනාන්සලාගේ උපකාරය ඇතුව අපේ මේ පින්වත් මහත්මලා මේක ශ්‍රද්ධාවෙන් නොමිල බෙදලා දෙනවා. ඉතින් මේ ගාථා බොහොම සරලව සිංහලට පරිවර්තනය කරලා තියෙනවා, පාලීනුත් තියෙනවා. ඉතින් මේවා මේ පොත් ලබාගෙන ඒක තමනුත් ප්‍රියවල තව කාට කාට හරි අතින් අත පුළුවන් අය යවන්න. එක මොහොතකට හරි සතර ස්වභාවය ගැන හිතිලා සංවේගයක් ඇති වුණොත් ඒක ලොකු පිනක් කෙනෙකුට. ඒ වගේම තමන් කුසල සිත් එක දහම් මනසිකාරයක් හරි ඇති කරගත්තොත් මේ සත්‍යව කරු මේ පින් උතුටක් ගොඩාක් පිනක්. ඒකේ ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම තමන් විතරක් තණ්හාවෙන් පොතට තියාගන්න නැතුව තමන් බලලා gedara anik kattiyට අල්ලපු gedara kattiyට පුළුවන් තරම් ආයත මේ දහම ටිකක් දැනගන්න, එකක් බෙදලා දෙන්න. එහෙනම් හැම දිනාම මේ මහත් වෙලාට ධර්මඥානෙම පහළ වේවා, සතර දුක්ගෙන් නිවා ගන්න හේතු පුනිස්සේ වේවා කියන අදහසින් මේ පොත් ටික ගන්න. දෙකම දෙන්න. පාටේ ඉස්සලමේ සිල්මැනි සිල්මැනි දන්නේ මොහොම ඉබුව අපේ ලයින් එකයි. ඔයගොල්ලෝ මොකද?